එහෙමනම් අද අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත මම ඉතා ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි අංකලට ආරාධනා කරනවා.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වාර්තා ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පර්යංකේ වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාස පහකින් පමණ හුස්ම සිහින් වී ගියා. ඉන්පසු සිත කිස් තැනකට ගියා. සිත දිහා බලා සිටියා. ටික වේලාවකින් කුමක් වුණාද දන්නේ නැහැ. මෙසේ කොපමණ වෙලාවක් හිටියද දන්නේ නැහැ. ඉන්පසු බෙල්ල කඩා වැටි ඇති බව වැටහුණා. ඊට පසු බෙල්ල කෙලින් කළා. නැවත නැවත බෙල්ල කඩා වැටීම සහ කෙලින් කිරීම සිදු වුණා. ඔළුව කෙලින් කරනවා දන්නවා. ඊට පසු සිදුවන දේ දන්නේ නැහැ. ආපසු දන්නේ ඔළුව කඩා වැටුණට පසුවයි. බෙල්ල කඩා වැටීම කරදරයක් ලෙස තේරුණා. ඉන්පසු භාවනාව අවසන් කරන්න සිතා ඇස් ඇර නැගිටින්න සැරසුණා. නමුත් කම්පියුටර් එකක් දැම්මම හෝ රේඩියෝ ස්ටේෂන් එකක් අහුණාම ඇයෙන සියුම් සූ ගාන ශබ්දයක් නොනවත්වාම ඇසෙන්නට වුණා. ආයෙත් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බැලුවා. ඒත් ශබ්දය නැවතුනේ නැහැ. ඉන්පසු නැගිට ශබ්දය ගැන නොසිතා ගෙදර වැඩවල යෙදෙන්නට වුණා. ටිකකින් ශබ්දය නැවතිලා මීට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සාදු සාදු සාදු.
ඇයි මේක දිගට සිද්ධ වුණාට දිගට කරන්ද බාධාවක් නැත්නම් ආය උපදෙස් ඕනේ නැහැ. හිත දැන් ගැලවු මාර්ගයක් බලාගෙන යනවා. ඒක උපදෙස් දෙන්න පටන් අරගත්තොත් ඕක අපව හැරෙන. ඒ හිත හොයාගෙන යන මාර්ගේ යන්න. ඒක සිද්ධි මාර්ගයක් නම් ඒක ලිබරේෂන් පාත් එකක් නම් ඒ හිතම තමයි කියන්නේ එයා ගහගත්ත ගැටේ ලියා ගන්න පුළුවන්. අනිත් කල්පනා වලින් ඒක කරන්න. මේ අනිත් කල්පනා අවශ්‍ය වෙනවා මේක දැනට කරගෙන යන්න බැරි නම්. බාධාවත් තියෙනවා. මටත් පේන්නේ නැහැ බාධාව. නිසා ඔය සිද්ධියම මෙහෙමම දැන් කරපු දේ වෙන්නයි. ලක්ෂ වාරයක් වෙනකොට ඔක ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක පෑදෙනවා. ඒ කියන්නේ ෆ්‍රික්ෂන්ලස් පාත් එක පෑදෙනවා. කම්ෆර්ට් සෝන් එකට එනවා. ඒ නිසා අහන්න තියෙන්නේ මේක කරදරයක් නැද්ද? මේක තව කරගෙන යන්න පහසුවක් අපහසුයක් නැත්නම් ඒකත් ජයසිරි මංගලම් කියලා දිගට කරගෙන යන්න ඉතරයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මණ පර්යංකේ හා එදිනෙදා කටයුතු යන සියල්ල එකක් මෙනි. විතක දේවල් බොඳ වේ. බොහෝ විට ඒවායේ ඇතිවීම නැතිවීම අපැහැදිලි. වඩා පැහැදිලි දේවල් වල මැද ස්වභාවය වන බොඳ වෙමින් යාමයි. බොහෝ විට දේවල් බොඳ වීමක් ලෙස වෙන් නොකරන ඒ අත්දැකීමේම කොටසකි. වේලාවකට කුමන ස්වභාවයන්ද පවතින්නේ යන්නද පිරික්සීමත් වෙහෙසක් වී කීමට කිසිත් නැති බවයි. එවිට ඔක්කොම එකක් මෙනි අපැහැදිලිය. විටින් විට මතුවන අතහැර අතහැර ගලා යන බව තවත් විවේකීය. වඩා ප්‍රකට වන්නේ දිගට නොපවතින මේ ස්වභාවයේ ඔක්කොම අත්හැරුණු වචනයට දැමිය නොහැකි බවකි. වේලාවකට තවමත් සමහර පරණ මතක කෑලිසේ බොඳ වේ. ඒවා විටක යම් වෙහෙසක් වුණත් ඇත්තකින් සැර අඩු වී සිටී. ඒවා ස්වභාවයේම හැටි ලෙස බාර ගැනේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හරි, ඉස්සල්ලා මතක් කරා වගේ මේක වෙන එකට අපිට කරදරයක් වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් ඕක වෙන්න ආරින් කියන්නේ. එතකොට මේ වෙනස් වීම නොවෙනස්ව සිද්ධ වෙනවා. ඒ වගේම වෙන්වෙන් වශයෙන් දැනගන්න කැමති හිත අපිලිවල් කරනවා. අංජබජල් වෙනවා. අන්දමන්ද වෙනවා. ඒ වගේම මේ නිකන් සංතතියක් ලක්ෂ එකක් බවට පත් වෙනවා. මේ තමයි සක්කාය දිට්ඨිය කැඩෙන්න පළවෙනිම ලකුණ. අපි මේ ලක්ෂණ වෙන් කරලා ඇඳලා තියෙන සිත්‍රේ බොඳ වෙන්න පටන් ගන්නවා. ඒක හරි වෙහෙසක් උගතුන. ඒක හරි වෙහෙසක් මේ පිළිවෙත් දේවල් ඔක්කොම තියෙන්න ඕන කියන කට්ටිය. ඒ නිසා එතනදී අර සක්කාය දිට්ඨිය තිබිච්ච මායි සීමාවල් මරියාදාවල් කැඩලා ගිහිල්ලා ඒක අනික්කයත් එක්ක බොද වෙනවා. සබා ධර්මයක් එක්ක බොද වෙනවා. ආයක බොද වුණාට පස්සේ නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒ වගේ වෙන් කළා පිළිවෙලට කියනකොට තමයි කවුරු හරි මේක පිළිවෙලට තියන්න ඕනේ මේ පිළිවෙලට තියන්න ඕනේ රවුමට තියන්න ඕනේ කියලා. ඒ පිළිවෙලට තියන්න ඕනේ ඒක ලස්සනට රවුමට තියන්න ඕනේ කෙලින් තියන්න ඕනේ කියන එක ඕටිස්ටික් ඒර්ලි සයින්ස් වගේ තියෙනවා. ඕටිසම් කියන භයානක රෝගේ මේ රේන්ජ් එකේ එක ලක්ෂණක් තමයි මේ දේවල් පිළිවෙලට තියාගෙන ඉන්න ඕනේ කියලා තියෙන අන්තවාදී. ඉතින් සමහරුන්ට ඒක අධ්‍යාපනයට අවශ්‍යයි. ස්ථානයක් කරනවාට අවශ්‍යයි. නැත්නම් ඔක්කොම හැදිලා ඇවිල්ලා යනවා. ඔක්කොමලා බොඳ වෙලා යනවා. කොච්චර ජාති කෙරුවත් මේ බොඳ වෙන එක බාහිර අරගෙන කම්මැලි වෙලා බුබ්බඩ වෙලා පැත්තකටලා වැටලා ඉඳි කියන්නේ නැහැ. කරලා බලන්න පිළිවෙලට තියන්න. මොන ජාති විලි ලැබුවත් ඔක්කොම. ඒක හදන වෙලාවේදී මලට දැනෙන කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙංගියදා ගෙත ගිනිලා පැවෙන්නේ. සන්දේ ගෙදර නයිද එකයි කියන්නේ. සන්දේ ගෙදර නයිද කියන්නේ විඥාන. එයා වැඩේම ඔක පිළිවෙල කරන්න හදනවා. සස්තන්ට කොටු ගහලා ඒකට දාන්න හදනවා. සුදු දිනවල කාප ඔක්කොම හැඳි ගියා. ඉතින් හැඳි ගියා වුණාට පස්සේ නඩත්තු කරන දැන්නේ. අන්නේ රසේ තේරෙන්නේ නැහැ මොකට හැටි කරේද. පිළිවෙල තිබ්බොත් තමයි ඔක නඩත්තු කරන්නේ. ඒකට බදු ගෙවන්නේ. ඒක හොදන්නේ. හැඳි ගියායිලා ගියාට පස්සේ පොඩියෝ හොඳට නාවලා පොත්තු තියලා ඉන්නේ සෙල්ලම් කරන්න තිබ්බාම ඇස්සවා කටවදි. මේක හොතු පෙරලා නාන්න නැතුව ඔය දාලා තියනවා ඉතින්. ගොම පොල්ලු චූ කරගෙන දාගන්න. ඉතින් බයිනෝ යන්නේ මිනිස්සු මේ අම්මට මෙච්චර මේ පොඩි එකා නාවලා තියන්න බෑ කියලා. අම්මා දන්නවා මොකක් නාවලා තිබ්බොත් ඇස්සවා කටවදි. ඒසම් වුණ පුරා දලි ගාගෙන ගෑනු නටයි රාජී කරන කියලා ඕක තමයි කියන්නේ. උපාලිත මේක තේරෙන්නේ නැහැ. පාලි
අපතර අපාන්දි ඉන්න
තේරෙනවද මට?
එහෙමයි.
ඔපි ඉර ඇඳලා මන් දන්නන්නේ පොඩි අය ඒ වැඩේ ඉර ඇඳලා ලස්සනට අකුරු ලියලා සර්වේගේ නම ලියලා අස්සම් කරලා චාත සර්වේගේ උට අස්සම් කරලා කරන්නේම මේ හවුන් ලෝකේ හතරස් පොලේකට ගන්න හදන જાතියක් නේ කූඩල්ලෝ කියන්නේ සොපිට කියන්නේ ඒකනේ. සොපි හොඳටම දන්නවනේ ලෝකේ රවුන් කියලා. ඉති කොහොමද බලව හතරස් පොලේකට ගන්නේ?
අපි ආවඳුරු මොනවා කරන්නේ? මාත් ඉගෙන ගත්ත දේ විතරයි
තියෙන්නේ. මම බැලුවා මට ඉර ගහලා තිබ්බත් කෙලින් දියන්න බෑ. මේ ඉර ඇඳලා මේ කීයෙන් කැපුවා කවදාවත් කෙලින් කමක් නෑ. ඉරන් දිත් නැතුව කතා කරන්න දෙයක් නෑ. මේ සමහන් කවදාකවත් ඉරක් කන්නේ නෑ. කපනවා. මේ ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපේ පොඩි අයත් මට නිතරම ගහන. අනක් පැලෙන්න ගහන. මොකද කිසිම දෙයක බඩවල පිළියලක් නෑ. ඉතන දානවා මෙතන දානවා අපි මම ගිහ ගමන් ටග්ගාල ගන්න මෙතන බඩේ තියෙනවා ඉතින් අර කවුරු හරි එළිම අස්සෙක අස්සස් කරානේ ඊට පස්සේ මට ගන්නවා ඒ මට හොයලා දීපන් බඩේ ඒ ඕටිසම් ඕක කියන්නේ ඕටිස්ටික් ඒර්ලි සයින්ස් කියලා ඉතින් ඒක හරි අමාරුයි සබාවක් එක ජීවත් වෙනකොට අර පිළිවෙල බලාපොරොත්තු වෙන එකට අනිකත් ඒ පිළිවෙල නැහැනේ අවුල් කරන එකට ප්‍රශ්න නැහැ මොන දේ පිළිවෙල තිබ්බ පයින් ගියව ධර්ම කෑවා දීව ගියා යන්න ඉතින් ඌ පේන්න බෑ මං කියන්නේ බුදුහාමුදුරු අපිට වෙලා ඉන්නේ. බුදුන් ඉස්ලාම කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ කරන්නේ. පච්චේ පරිච්ඡේද කරන සම්මස්තින් දැනට ඔක්කොම අංජල ගන්නේ. ඊටසේ ආය උදේ අබ්බේ දාලා කටල් දාගන්නවා. ආය බල උදේ අබ්බේ ගියාම බලවමනයක් වෙනවා සියයේ. ඉතින් යහට තමයි විපස්සනා වැඩේ. ඒක හදාගන්න බැරි නියත. මේ වෙනත්ත ඒ විනාශ වීම නොවෙනස්ස ලෝකේ පාවිච්චිනවා කියන එක දන්න තුනියක් මොන මගුලක්වත් කරන්න බෑ. ඒ මොකද ඌ පටන් ගත්ත දැන ඉඳලා පර්ෆෙක්ෂන් බලාපොරොත්තු. ඉතින් එහෙම පර්ෆෙක්ෂන් බලාපොරොත්තුන් කట్టి භාවනා ලෝකෙ නතු අනේ. හරිම කරදරයි භාවනා මම දැක්කන්නේ. ඒගොල්ලෝ කද්දාකවත් එකක් ඩිසයින් කරනවා. මොකද පර්ෆෙක්ෂන් බලාපොරොත්තු. මුන්ට පර්ෆෙක්ට් බලාපොරොත්තුකේ වෙයික් නැග්ගොත් පර්ෆෙක්ට් බලාපොරොත්තුකේ පැත්තක් බහලා ගියොත් දා ගන්න බෑ. විතර තාක්ෂණයක් තියෙදි මොකද වෙලා තියෙන්නේ. මොන්නේ අනිත්‍යතාවයට ලක්ෂණ වචනයක් ඔය අපි කියුවේ. ඒක නිසා ඒක නාට තියෙන මේක පිළිගන්න එක විතරයි. ආයේ මේ අලුතෙන් කොන්නගෙන දෙයක් නැහැ. සංදේ ගෙදර නයිදේටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගියක්තර ගයක් නාදා සිටින්නේ ගෙංගිය දා ගෙතගිනිලා තැවෙන්නේ. තේරුණාද? උපාලි උඹට තේරුණාද? උපාලි
එතන මියුට් කරලා සවන්.
රජනෙලිය මනුස්සයෙක්. මම කියන්නේ සංකේනේ උන්ට.
මොනවා කරන්නද මට
දෙවන්නේ? රජනේ ලීව් එක කවුද? දන්නේ
නැහැ.
ඊමේල් එක බැලුවොත් නම් ඊයේ
මට අපිකන් නෙමෙයි
චැට් එක ගියාවේ කාන්තු
චැට් එකද
පුතාර මේ
ඇයිනේ
මේ හයන්ති මනෝරිමා එවනවා අයි රෝඩ් කියලා.
රයිට්.
ආපන් තේරුණාද කියලා මං කියපු දෙවලේ
හයන්තිට පුළුවන් ස්වයන් සිතේ කතා කරන්න.
හයන්ති ඔයාලට කතා කර හැකි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තේරුණාද?
ඒ ස්වාමීන් වහන්ස.
ආ තේරුණා.
අර මුකුත් දැන් වැකිලා වැකිලා ගිලි මුකුත් නැහැ කියන්නේ ඒකුත් නැහැ.
ඒ කියන්නේ බාගෙන ඉඳලා නැහැ.
ආගෙන ඉකේ ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ මේ වෙලාවට ඔක්කොම මැකිලා මැකිලා යන වක්ක කිසි දෙයක් තියෙන්නේ නැහැ වගේ එනවා.
වෙලාව පිස්සු කියලා ඉතින්. කියන දේලා පිස්සු. මැකිච්ච වෙලාව නිවන. ඔන්න ඔය මයින්ඩ්සෙට් හදාගන්න.
එහෙමයි සංජානන.
කියන වෙලාවේ මම ඇයි ඉන්නවා. මැකිච්ච වෙලාවේ මම ඇයි ඉන්නේ නැහැ. මම නිදර්ශනයක් නැහැ. උක ඇඳි ගෑවිලා ගිහින්. කියන්නේ අන්දබන්ද වෙලා. ඕක දිගටම යන්න ඕනේ. ඒක තමයි මම නැතුව මේ ලෝකේ පවතිනවා. පිළිවෙල කරන්නේ කී ගමන් මම ඇයිනවා ගෑනොන්ට බෑ බං උඹලායි කොයි වෙලාවෙත් මේ මිදුල පීසි පිස පිස බලමුත්‍ය පිය පිය අපිට බැන බැන ඉන්න જાතියින්
සයිනන්ස් එක පිළිවෙලගෙන ඒක දැන් පිළිවෙලක් නැහැ කියලා දන්නවා ඒකත් එක්ක ඉන්නවා ඒකත් මේ ඒකත් හොඳයි වගේ හොඳයි ඒකත් මුකුත් කැඩෙනවා යනවා එහෙම
රාද වෙන්නේ වෙයිද
සයිනන්ස් ඇවුන්නේ
අපිට ඒක ඇහෙන්නේ නැහැ ටිකක්. වාලිගෙන් ආවම මොකද කිව්වේ කියලා? වාලි?
බෑඳුරනේ.
අර කිව්වේ ඇහිලා නැහැ නේ මං කිව්වේ.
දැන් මම එතකොට විතර කරන්න ඕනේ බෑඳුර.
උඹටත් ඇහිලා නැහැ ඒකයි.
මේ කම්පියුටර් එකේ ඉර වෙලා අප්පා.
සයිනස්.
අන් කියන්නේ ඔහම බා. අපි ලෙවල් එක ගිහිල්ලා අපිට දික්ක සාද වෙන්න වෙයි කියලා.
එහෙම වෙනෝ නම් එකක්.
ආ වයිස් ඇති ළඟ බලපල්ලා කසාද නැති සත්තු මොන තරම් සතුටින් ඉන්නවද කියලා. කසාද බඳු තොපි පිළියෙල කරන්න ගිහිල්ලා අපි සත්තු වගේ කසාද බඳලා නැහැ. අපි අංගාගතරේ ඔය ගියාක් මේ පාල්සලක් හදාගෙන මේ දවසල අපි පිරමීඩයක් හදන හැදෙන එක වල තමයි හදන්නේ නයි. අපි හරි සන්තෝෂෙන් ඉන්නේ. අපිට දික්කදාද නැහැ. මොකද කසාද යන්නේ අපි යන ඊගාද
එහෙමයි අපි යන
තිරසන්නසයි
ඊළඟ වතාව අවසරයි ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව පළමුව කීපවරක් නිදහසේ ඉදිරියටත් ආපසුත් සක්මන් කළා. පසුව පාදයේ ඔසවනවා ගෙන යනවා තබනවා සිහියෙන් බලා සිටියා. පොළවේ සීතල බව සහ රළු බව දැනුනි. පාදයේ ඔසවන විට පාදයේ ඉදිරි කොටස පොළවේ තෙරපෙන බව වැඩි බවත් ඉදිරියට ගෙන යන බව සහ මුළු පාදයේම පොළවේ තබන බවත් වැටහුණි. එමෙන්ම පාදවල ලේ වක්‍රයේ පෙදෙසට සීතල බව සහ රළු බව නොදැනුනි. වරින් වර පිටත ශබ්ද සහ සිතුවිලි නිසා සිත එකඟ කර ගැනීමට අපහසු වුවත් නැවත පාදවලට අවධානය යෙදුවා. මෙලෙස පැයක් පමණ කාලයක් සක්මන් කළ විට අවසානයේ පාලනයකින් තොර ගමනක යන බව තේරුණා. තේරුණු පසු පර්යංකයට ගොස් හිඳගත්තා. පර්යංක භාවනාව පර්යංකයට හිඳගත් පසු සියුම් හුස්ම රැල්ල දෙස බලා සිටීමි. කය නිසසල විය. මේ මොහොතේ බලා සිටීමට විශේෂ දෙයක් නොතිබු නිසා භාවනාව එපා වුණා වැනි හැඟීමක් ඇති වුණත් එය සිතුවිල්ලක් යයි සිතා දිගටම හුස්ම දෙස බලා සිටීමි.
වරින් වර ආ සිතුවිලිද ඒ සමගම ඇති වූ දෙපාවල වේදනාවන් දෙස විනාඩි 10ක් පමණ කාලයක් බලා සිටියෙමි. ඇතැම් වේදනා ගෙවී ගියද සමහර වේදනාවන් දිගටම පැවතුනි. පැයකට පමණ පසු පර්යංකය අවසන් කරන විට කිසිත් නොදැනී තර්මක කාලයක් ගෙවී ගොස් ඇති බව තේරුණා. ස්වාමීන් වහන්ස භාවනාවට අදාළ අඩුපාඩුවක් ඇත්නම් පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
වාක් භාවනා කරන්න ඕනේ. අපි අවදියෙන් සියෙන් ඉන්න හොඟ වෙලාවක අපි දන්නේ නැතුව ඉන්නේ කියලා දැනගන්න. අපි දන්නේ මේ අවදියෙන් ඉන්නකොට ඇහත් දන්නවා, කනත් දන්නවා, නාසයත් දන්නවා, දිවත් දන්නවා, කයත් දන්නවා කියලා. මේ අතනමැද විශාල පදාස තියෙනවා. එහෙම දැනෙන්නේ නැති. ඒක දැනගන්න දැනෙන දේවල් සියල්ල අවබෝධ කරනවා කියන මෝඩකම කරන්න. මේ තමයි නාම රූප පරිච්ඡේද ඥාන කියලා කියන්නේ. දැනෙන දේවල් ඔක්කොම දකින්න උඩ තියෙනවා. විශාල පරාසයක පදාසයක තමයි මේ දැනෙන දේවල් දඟලන්නේ. ඒක අවකාශය මනින්ද කියන්න බැහැ. අජිත අවකාශය බැලුවොත් රැට අපිට පේන්නේ තරු විතරනේ. මොකද තරු දෙයක් අතර ආලෝක වර්ග කීයක පරාසයක් තියෙනවා. පේන්නේ නිසා තරු ඔක්කොම අපිට රොක් කරලා රේඛක දාලා පැත්තකට දෙවුවොත් මහසෙන් 100 එකක් අත්නවා. මහත් අපිට පේන්නේ. මේ මොකද අපේ ඉදරන්න පේන්නේ ඇති දේ පමණයි. නැති දේ බුදු ආමරණ පේ. ඒක තමයි නිවන කියන්නේ. ඒක දකින්න සියලු ඔක්කොම බලන්න කියලා දෙනවා. මේ දඩයක්. ඔව්. අභ්‍යාසය. බලන්න 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 ගියාම කියන දේ ඔක්කොම ඉගෙන ගත්තා. 100ට එකක්වත් නැහැ. අපහදී. ඉතුත් ටික සේර මෙහි. ඒක දැක්කනම් එදා කලන් තැහැදිලා සීමුර්ජා වෙලා ඕටිසම් හැදිලා පිස්සු හැදිලා කවුන්සලර්ස් ලගින් නන්ද. දුවේට භාවනා කරන බට ශුන්‍යතෝ තුච්ඡතෝ රීච්ඡතෝ පරතෝ අනත්තතෝ කියලා මේ කියලා දෙන්නේ බුදුහාමෝක තමයි. එතකොට ඉතින් අර සීලේක රැකලා ඉන්නේ සමාධියක් තියෙනවා. ලෑස්තියෙන් යනවා මේ ශුන්‍යතාවය බලන්න. ඒක අතමින් මෙතනින් පොඩි පොඩි ශුන්‍යතාවේ බලනකොට පුංචි පුංචි හිල්. මෙතන බැලුවත් හිල්, මෙතන බැලුවත් හිල්. අන්තිමට හිල් ගොඩක් විතරයි තියෙන්නේ. ඒක මැද පොඩි ඔය මකුළු දැලක් වගේ. කුරුම්බලෝ දෙයක් වගේ. දවල්ට පායපු හඳ වගේ මොකද්දෝ එකක් තියෙන්නේ. ඕක අල්ලගෙන තමයි අපි මේ ඔක්කොම කස්තිරන් ගහන්නේ. ඕක අල්ලගෙන තමයි මම මේ හදාගන්නේ. අර පුංචි පුංචි හිල් දකින්න කාට ඉන්න මනුස්සයද ලෝකයා බයිනෝ නාස්තිකවාදියෙක්. උච්ඡේදවාදියෙක්. නෑ යා උච්ඡේදයක් තියෙන එකව සත්‍යයක් තියෙන. ඉතින් මේක දකින්කොට මේ මිනිස්යාට එක්ක සීවිකල්ලෙලා මැරෙන. එක්ක නිවන් දකින්න. ඉතින් බෞද්ධයෝ ඇත්තටම ලෑස්ති නෑ ඕකට. බෞද්ධයන් ඕනේ මේ නිවන කියන එක දෙයක් කරගන්න. සිංචනයක් කරගන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ බෞද්ධ නිවන කියන්නේ අසිංචන. අනාදාන. නිබ්බාන. සබ්බතෝ පවං. ඉතින් ඒ නොකිසිවකට යන්න දෙන්නේ නැහැනේ. අධ්‍යාපන දෙන්නෙත් නැහැ, කුල චාරිත්‍ර දෙන්නෙත් නැහැ, සමාජ චාරිත්‍ර වාස්ත දෙන්නෙත් නැහැ. විමජයට අපිත් එව්ව අනෙක් කිසිවකට කරපම් කරපම් කියලා පුහුණු කරන ඒ සාපේ තමයි අපිට වැදින්නේ. මේකයි කියන්නේ කරපු මොඩකම් දෙන්නට සරියේ ආය මොඩකම් නොකරම් හරි කියලා ඔබ කැලියට වැය. කැලියට ළමේ කෙල වෙනවා, දැනසෙනවා, විනාශ වෙනවා කියන එක බලන්න හිටියොත් අනිත් කිසි ටිකක් අපිට බයිනවා. මේක හරක් කරෙක් වෙන්නේ. ඒකයි කැලේට ලැහිංගිලා ඉන්නේ. මේක අර පේන්නේ ඔක්කොම විනාශ වෙන ගතියක්. ඒදනු තියාටින් අර බුදුජානකගේ අනත්තසා සංවිත දේශන ඇහිලා තියෙනවා. ඒක හැම තැනම හිල්. ඉස්සෙල්ල මෝඩකමට දැකපු ඒ දේ නැත්තම් නොදකින් කියලා දැකපු දේ දැන් විශාල ගෞරවයක්, අනිත්‍යට වැඩිය දුකට වැඩිය විශාල වටින දෙයක් කියලා දකිනවා. මොකද මේ නොකිසිවක් තුල සංස්කාර ඇති වෙනවා. නොකිසිවක් තුල ඝර්ෂණයක් ඇති වෙනවා. නොකිසිවක් තුල පැවැත්මක් තියෙනවා. ඉතින් අපි මේ නොකිසිවක් දකින්න නැතිකම නිසා තමයි මේ භෞතික විද්‍යාවක් කරන්නේ. දැන් භෞතික විද්‍යාවේ ක්වොන්ටම් ෆිසික්ස් වලට ගිහිල්ලා මේ නොකිසිවක් කියන එක ඩාර්ක් මැටර්, ඩාර්ක් එනර්ජි කියලා කියන මැටර් එක තේන දේවල් ඊට එකක්වත් නැහැ. ඊට විශේෂයක් විතර තියෙන ඩාර්ක් එනර්ජි, ඩාර්ක් මැටර් ඊට 74ක් තියෙන්නේ ඩාර්ක් එනර්ජි. මේ කියන දේ අල්ලන්නේ මේ රට රාජ්‍ය බෙදාන මේක ඉස්සරේ මේක පලස්තීනේ මේක යුක්‍රේනයේ මේක රුසියාව මේක ජීවිතේක මේක මේ මේ ජනතා විමුක්ති බලවේගයේද මොකද්ද UNP කියන්නේ මොන කෙනු හරපැදී අර හිටතරට එක එකක්වත් රණ්ඩු කරන්නේ මේ කවදාවත් පිරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ ඒ නිසා පේන නිවනට හිටතන කියලා නම දානවා නැත්නම් ඔය පේන හිටතනට නිවන කියලා නම දාගන්න. දාගෙන රිහි හේවි අපිය බපන්න. හැප්පෙන දෙයක් නැහැ ඒක. අබ්බයා නාම සාදිසා උදුකෝ නාම සෝ මග්ගෝ. රතෝ අකූජනෝ නාම කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ යන රතේ කිසිම සද්දයක් නැහැ. යන්නේ බය නැති දිහාවට, අබේ දිහාවට පාර හරීම ඍජු. ඊතර අපි කරා කියනවා මේ භාවනා ජීවිතේ හරි අමාරුයි. මොකද පිස්සු දෙයක් ඔබ අවුරුදු 40ක් ගත කරලා තියෙනවා කිසිම තැනක මොනම අමාරුවක්වත් නැහැ. පැවිදි වෙන්නවක්වත් කැලේකට යන්නවක්වත් මොනම තැනකවත් අමාරු නැහැ. උඹලෝ කරන පෞද්ගල ජීවිතේ තමයි අමාරුකම් තියෙන්නේ. මෙච්චර ඒක රසින් ඉඳන් ගන්නේ කාටියක්. උඹලා තමයි අපිටත් කන්නේ. ඒ නිසා ඔය දකින් ඉස්තෙන්ස් නොදන්නා කමට ඇති බය තමයි fear of freedom කියන්නේ. fear of unknown කියලා. මේ භාවනා ධ්‍යාන එකන මේ unknown එකට මේ freedom එකට සාදර වෙනවා. දන්නේ නැහැ මේක දිගක් පල්ලක් අටක් බඩක් මොකක්වත් තේරෙන්නේ නැහැ. සම්මෝගෝ චිකාගෝ කියලා කාය ජීවිත නිරපේක්ෂව ඵලයන් අපියන් විතරයි කියන්නේ.
සාදු සාදු සාදු. එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ් පුතා අර ලක්මී රණසිංහ කියන ආත්මේ වාපු වර්තාව අතින් ලියාපු එක ෆොටෝ කොපි කරලා ඒක කියවන්නම බැරි වෙනවා.
ඒක තමයි මම දැක්ක. මම ඒක යවනකොට තමයි ඔලට කිව්වේ. මම මැසේජ් එක ගහුවා ලක්මී ඔයාලට පුළුවන් ඒක ටිකක් අමාරුයි අපිට කියව ගන්න. මම
ඔයාලෙන් බලලා කතා කරන්න කියපන්.
ඔව්. ඒක පොතකින් අරත් පොත නම් අරන් තියෙන ෆොටෝ.
පොඩි
නෑ නෑ ලියුපිය කරන්න
කතා කරන්න. ලක්මීට මම කිව්වා කතා කරන්න කියලා මේ අන්මියුට් කරන්න කලින් ස්වාමීන් වහන්සේ. හා ඔයාලා අන්මියුට් කරලා කතා කරන්න බුණා ලක්මී.
නෑ ඒකට ආයෙ report එක දෙන්න.
මියුට් කරලා තියෙන්නේ.
නෑ අන්මියුට් කරා ඔයාව.
හා අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මේ මම එක කළු පෑනකින් ලිව්වේ මෙල් කරන්න කලින්. මේ කියවන්නම් මේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය මූල කමඨහන මත සිත තැබීමට දැස් තියාගත් කල මොහුන ඉදිරියේ ඉතා සැහැල්ලු කිස් බවක් ඇත. ක්‍රමේ නාසිකාග්‍රයට අවධානය ගෙන ගිය කල හුස්ම රැල්ල නොදැනෙන තරම් විය. බලා සිටින විට එකවරම හිස් පසු බිමක එහා මෙහා යන තද ගතියක් ප්‍රකට විය. ඒ සමගම අතීත සිදුවීම් සමුදායක සිතුවිලි සමග කම්පන මොළේ තුළ ඇතිව නැතිව යයි. අතීතයේ අමිහිරි සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වූ ඉතා වේදනාකාරී පළකිරුණු මනෝභාවයන් මතු වී ක්‍රමයෙන් මැකී යයි. එම මොහොතේ කයට අවධානය යොමු කළ විට කයේ තද ස්වභාවයක් තිබුණත් එය ක්‍රමයෙන් සුළු ඝන එහි ඝන ස්වභාවය ක්‍රමයෙන් තුනී වෙමින් දියාරු වී යන ගතියකට පත් විය. කය සැහැල්ලු විය. එවිට ඉතා වේගයෙන් මතු වූ කම්පන ඉතා සියුම් තරංග මාලා අධික වේගයකින් හිස්තැනින් මතු වී නැති වී යයි. යළි හිස්තැන පෙනේ. පිටක නළල මැද ඇතිවෙන නැතිවෙන තද ගතියක් දැනි නැතිවේ. සක්මන යටිපතුල මත සිහිය පිහිටුවා දැනෙන සංවේදනාවන් වෙත අවධානය තබා සක්මන් කළෙමි. පෙරට වඩා යටිපතුල හා කකුලේ දැනෙන තැන්වලට වඩා නොදැනෙන ස්වභාවයක් ඇත. කකුල තැබීමට පෙර නළල මැද කම්පන රාශියක් මතුවී නැතිවේ. කකුල පොළවට තැබූ පසු එම කම්පනද වේගයෙන් ඇති නැතිව නිරුද්ධ වේ. කකුලට දැනෙන දැනීම වෙනදාට වඩා ප්‍රකට වෙන ගතිය අඩුය. හිස් වූ සැහැල්ලුවක් හා නිරායාසයෙන් සක්මන වන බවක් පෙනින. කය රූකඩයක් මෙන් පෙනේ. එකවර කුරුළු ශබ්දයක් ඇතිව එතනම වැඩි නැතිවිය. එය වචනවලට පෙරලිය නොහැකි අරූපී ශක්තියක් වගේ ස්වභාවයක් දැනිනි. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස අතීතයේ විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්න සිදු වුණා gedara ඒ තත්ත්වේ නිසා පසුගිය දින ටිකේම එක දිගටම මේ අම්මා තාත්තා කෙරේ පේන්ති යන ගතිය එක දිගටම සිතුවිලි ආවා. කවදාවත් නැති දේශ සහගත සිතුවිලි අධික විදිහට ආවා. එයට මූණට මූණ දා ඒකට බැසගෙන, නමුත් පිටස්තර දෙයක් බලාගෙන ඉන්නෝ වගේ බලාගෙන ඉන්න විට එම තත්වය ඒ හටගන්න විවිධ මනෝභාවයන් තුනී වී ගියා. එක් අවස්ථාවක අම්මට බැන වැදුනා. නමුත් එතෙන්දිත් හොඳටම සිහිය තිබ්බා. පිට වෙන ශබ්දය හා වචන වලට සිහිය නිරායාසයෙන්ම පිහිටුවා. ඒවායේ හිස් බවක් දැනුණා. එතරම් ස්වභාවයෙන්ම නතර වීමක් වුණා. නමුත් නිරායාසයෙන්ම නිහඬ වුණා. පසුවත් ආයේ සැහැල්ලු බවක් තිබුණා. පසුතැවීමක් හෝ මුකුත් තිබුණේ නැහැ. හිස් බවක් සහ සැහැල්ලුවක් දැනුණා. එපමණයි ලොකු ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
අප්පා නතර වුණා. අම්මයි තාත්තයි මරන්න බැරි නම් නිවන් දකින්න බෑ කියලා බුදුහාමුදුරු කිව්වා. නිසා අම්මයි තාත්තා දෙන්නව නැසන්න කිව්වා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා, තමන්ගේ අම්මට තාත්තට වෛර කරන්න බැරි නම් ඌ කවදාවත් මගේ ගෝලෙක් නෙවෙයි කියලා. සිද්ධාර්ථ තාපසයා අම්මයි තාත්තා ඇඬු කඳුලෙන් බලා සිටිද්දි ගීගී අතහැරියයි කියලා කියනවා. උඹලත් අම්මලා වෙන්න හදනවනේ, උඹලලා මෝඩකම් කරන තකතිරුවක් කියන්නේ අන්න ඒක. තමන්ගේ අම්මට මෙහෙම බයින එක හරිම සාධාරණයි. මේක වෙන්න ඕන. ඉංගියේ තියෙන කාමාශාවට අපි අනවශ්‍ය දරුවෝ. මොකෙක්වත් අපි බලාගෙන කාමයේ සීලා කරන්නේ. ඉතින් ඒකට අපි හරි වචනාකමක් දීලා අනේ මගේ අම්මේ කියගෙන මාතා යතා නියම් පුත්තක් කියන විදියට ඒක කවදාවත් ඉවරට වෙන්නේ නැහැ. ඒකෙන් දෙන තවත් ආයසද කම්ම කෙනෙක් වෙන්න හදනවා නම් අර ඔක්කොටම යා කාම ආශාව ලොකු වෙන්නේ. ඔක්කොම දන්නවනේ, එක එක්කක් දන්නේ නැතිව නෑ. අම්මා දන්නේ. තාත්තා දන්නේ. ඉතින් ඒක නිසා නාසිත් අරිගෙට තේයි, කාටත් ඔය ටික වෙයි. උඹටත් ඔය ටික වෙනවා. නමුත් ඒ මතක අතීතේ නේවා අපි කාම ලෝකේ කියලා. ඒ අතරමැද ආනාපානේ බලන්න පුළුවන් නම් අරමුණ ඒක රූප ලෝකේ කියලා. ඒකත් ගෙවිලා යනවා නම් අරූප ලෝකේ කියලා. දැන් මේකෙන් කෝකටද වැඩි කැමැත්තක තියෙන්නේ කියලා බලන්නකෝ. පැත්තේ වැඩි කොටසක් යොදලා තියෙන්නේ මොකේද? අපිට සමාකාරව කාම ලෝකයක්, රූප ලෝකයක්, අරූප ලෝකයක් දුන්නොත් ඒ ඔක්කොම භවේ නම් තමයි. අපි වැඩි වෙලා ගන්න මොකේද? ඒ කියන්නේ අපි යටි හිතේ තියෙන මේ කාමෙට, යටි හිතේ තියෙන ද්වේෂයට, යටිකේ තියෙන නොසන්ඩාලකමට, යටිකේ තියෙන බයලජ්ජ නැතිකමට ඒකල අපි ලෝකය හදන්න හදන. නමුත් ඕනේ මේ බයලජ්ජ නැති පර හැත්තට රූප ලෝකේ වළංගුයි, අරූප ලෝකේ වළංගුයි. අන්න ඒකට හැරියන් ඔය කුණු හරුද ලියන්න එපා, ලියලා බෝ කරන්න එපා. නරක නිසා නෙවෙයි, අසත්‍ය නිසා නෙවෙයි, ඊට සාපේක්ෂව රූප ලෝකේ තියෙනවා. ඒකත් තමයිලට ගිහිල්ලා අරුබු ලෝකෙටත් යනවා. ඉතින් මේ කැම මේසේ මේ තුනම තියෙද්දි ඇයි මේ පිත්ත බේත කන්නේ? අපායට යන්නේ ඔන්නෝම තමයි මිනිස්සු. මේ දිවි ලෝකෙත් තියෙනවා, මනුස්ස ලෝකෙත් තියෙනවා, අපායත් තියෙනවා. යන්නේම අපායට. ඇයි ඒක විචිත්‍රත්වයේ තියෙනවද? ඉතල මැරෙන්න කෑ ගහනවා කොච්චරද කියනවනම් අපායි මැරෙන්න බයයි කියනවනේ. අපාය මැරෙච්ච මනුස්ස ලෝකෙට එන්නේ. බයයි. දිවි ලෝකෙට යන්නේ. අනේ අම්මේ කියලා බුදු අඳාර වැටෙනවලු. මම කැත්තෙන් කොටත් ලෝධිය වක් කරත් මනුස්ස ලෝකෙ කියන්නේ දෙලි ගාම කියන්නේ නව කතා කියන්නේ කෙටි කතා කියන්නේ ඔන්නෝයි විස්තරේ තමයි. මේක දුන්නොත් පියමල ඇති එකෙකුට නැත්නම් එකියකට කෝකද තෝරන්නේ කියලා රචනයේ අන්තර්ගතින් කියන්නේ. දවස පුරාම අපි කරන්නේ කුණු කන්දලේ කතා කර කර කක්ක කරලා හැම තැනම ගන්න. මේනට රූප ලෝකෙ හිටපන්. මෙන්න බැන්න අරූප ලෝකෙ හිටපන්. පුළුවන්කම වැඩ නෙවෙයි. ඒක තමයි ලීස්ට් ෆ්‍රික්ෂනල් පාත් කියලා කියන්නේ. ඒක තමයි කම්ෆර්ට් සෝන් කියලා කියන්නේ. දුන්නා ඉතින් අපි අදින්නේම අර කක්කාව. ඒක කාගවත් පුද්ගලික දෝෂයක් නෙමෙයි. මුලින් කක්කාවේ තමයි ගොඩක්ම සක්කාය දිට්ඨිය තියෙන්නේ. දුන්නා සක්කාය දිට්ඨිය කක්කා කියලා කියන්න පුළුවන්. ඉතින් සා හොඳ රචනයක් කියව ගන්න බැරි වුණාම කළු පෑනේ ලිව්වට රචනය හොඳයි. මං කියන්නේ තේරුණා නම් ඔය තුනටම ඕම තියෙන්න අරපන්. මම තෝරන්නේ කාම ලෝකයේද, රූප ලෝකයේද, අරූප ලෝකයේද කියලා බැලුවොත් බුදුහාමර මේ තුන පෙන්ලා තිනවා. සිනිමාක පඩි තුනක් වගේ. උඩම පඩියට ගියොත් පේනවා. පල්ලෑම පඩිය හිටියට මොනක් අපේ. කැනඩාව කියන්නේම කාම ලෝකය. තොපි ඉන්නේම කාම ලෝකය. මම නිකන් හිතලා නෙවෙයි කියන්නේ දැකලා කියන්නේ. තවන් කිය දැකලා කියන්නේ. ඒ නිසා මේ තුනටම උඹටයි මටයි එක හා සමාන පොටෙන්ෂල් එක. පොසිබිලිටි එකක් තියෙනවා. සිලෙක්ට් කරන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ. ඔකට කියන්නේ සයිකෝපැතික් කියලා. ඔය සැපක් හොයාගෙන නගරබද වෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනේ මෙයාට හොඳ සිවුරක් ලැබෙයි, හොඳ පින්දපාතයක් ලැබෙයි, හොඳ වසන ගයක් ලැබෙයි කියලා කැලේට පස්තරවල ඉදිරියට යන එකට තේරෙනවා නම් මේ පුකහරවල යන කැලේ විජන වාතයේ තියෙන සිසිල් ජලයේ තියෙනවා කියලා අඩියක් එළියට තියෙන එකක්. ඒ නිසා මේක දැක්කක දැක අපිත් එක හදා වේදාගෙන ඉදිරියට යන්. හැබැයි අපි ඔක්කොටම සමාන ප්‍රස්තාවක් තියෙනවා. ඒ තමයි manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ. ඒ තමයි ජන්ම දායාදේ. ඒක නැති කරන්න බෑ අඹලගේ තකතිරුකම්. ලස්සන දකුණු කියන්න බෑ කියලා එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම හිතනවා තේරුම් ගත්තයි කියලා අපිට වෙලාව ඉවරයි.
එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපිට කාලය වෙලාව තමසාන වෙලා විනාඩි 5ක් 10ක් විතර 5ක් විතර පාරක් කරලා තියෙනවා. අවසරයි ඔබ වහන්සේට වන්දනා කරන්න අපිට වෙලාවක් ලබා ගන්න පුළුවන්ද?
වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
සාදු
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ.
එතවා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
මොදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්වේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
ආමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ.
අච්චා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං ගද්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍තිමේවච අතෝ නිබ්බාන සම්පත්‍ති නාතේය සමිද්දතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු
සාදු සාදු.
අපි මේ සමගන්නවා.
සාදු සාදු සාදු. පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද අපේ අද වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට තාම ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාම නිස්සරණං ඤත්වා රූපානං ච අතික්කමං සබ්බ සංඛාර සමතං පුසං ආතාපි සබ්බදා සවේ සම්මද්දසෝ බික්ඛු යතෝ තත්ත විමුච්ඡති අභිඤ්ඤාවෝසිතෝ සන්තෝ සවේ යෝගාති ගෝමුනීති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපේ ජීවිත ගමන තුල යම් කිසි විදිහක අවිනිශ්චිත භාවයකට අපි නිරන්තරයෙන් මුහුණ දෙනවා. ඒ වගේ අවිනිශ්චිත භාවයකදී අපි විවිධ දේවල් ඔස්සේ හිතලා කල්පනා කරලා විවිධ දේවල් කරලා අනේ යම් කිසි විදියක පිහිටක් ආරක්ෂාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අවිනිශ්චිත භාවයේදී මම මේ වගේ පිහිටක් ලබා ගත්තොත් යහපත් කියලා අන්න මොකක් හරි ක්‍රමවේදකින් පිහිටක් හොයනවා. එහෙම නැත්නම් මට මෙහෙම දෙයක් කරොත් මේකෙන් සැනසීමක් ලබන්න පුළුවන් කියලා මොකක් හරි දෙයක් පිටිපස්සේ හඹාගෙන ගිහිල්ලා ඒක සිද්ධ කරනවා. මට මේ පුද්ගලයාගෙන් සැනසීම ලබන්න පුළුවන් කියලා යම් පුද්ගලයෙක් ඔස්සේ අපේ අවධානය ඒ වැඩ කටයුතු සිද්ධ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මේ ජීවිතයේ යම් යම් අවිනිශ්චිත අවස්ථාවල අපි මේ අවිනිශ්චිත භාවයට මුහුණ දීම සඳහා මේ යම් යම් විසඳුම් ක්‍රමවේද පාවිච්චි කරනවා හොයනවා වෙන්න පුළුවනි. නමුත් මේවා බොහෝ දුරට හරියට නිකන් අඳුරේ අතපත ගෑමක් වගේ අපි මේ කරගන්න දෙයක් නැතුවට නොදන්නා කමට මොකද්දෝ දෙයක එල්ලුණා මොකද්දෝ දෙයකින් පිහිටක් සානයක් ලැබුවා වගේ තමයි. ඒ වගේ අවස්ථා නිකන් උදාහරණයක් දෙකක් පහුගිය දවස් කිහිපයක් තුල දකින්න ලැබුණා. එක උදාහරණයක් කිව්වොත් අනිත් දවසේ යම් වැඩසටහනක් තිබුණා මේ පාසල් ළමයි වගේක් මේ නිස්සරණ වනයේට ඇවිල්ලා මේ සති පාසලක් විතර දවසක් ගත කරා. ඒ ගත කරාම ඉතින් වැඩසටහන අවසන් වෙනකොට ඒ දරුවෝ 100ක් විතර ගුරුවරුත් 15ක් විතර ඉඳියා. ඒ ගුරු මහත්මියෙක් ඇවිල්ලා විශේෂයෙන් ඇවිල්ලා යම් කිසි පූජා කරන්න ගෙනාපු බෑග් දෙකකුත් උස්සගෙන ඇවිල්ලා දැන් මේ විශේෂයෙන් මේක පූජා කළා මොනවදෝ නිකන් අර කියන්නේ කුණු කුණු ගානවා. ඉතින් මොකද්ද බැලුවාම මේ කියන්නේ මොකද්ද මගේ මේ තාත්තා නැති වුණා ළඟදී මේ තාත්තාට පින් පිණිස තාත්තාට යහපතක් පිණිස මේ දේ මම පූජ කරනවා කියලා. ඉතින් අර වෙහෙසෙන් පීඩාවෙන් අර තමුන්ගේ වියෝව ඒ වෙහෙස නිවා ගැනීම සඳහා දරා ගැනීම සඳහා යම් උපක්‍රමයක් විදිහට ඉතින් මෙහෙම දෙයක් කරනවා. ඉතින් මේ වගේ දෙයක් කරලා ඒ තැනැත්තාට යහපතක් වෙයි කියලා අපේක්ෂා කරනවා. ඉතින් ඒ විදිහේ දෙකින් සහනයක් බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව අන්න අපි නොදන්න අවිනිශ්චිත භාවයක් අපිට ඉක්මවන්න බැරි අවිනිශ්චිත භාවයක් මේ ලෝකෙ තුල මේ ජීවිතය තුල තියෙන නිසා. අන්න ඉතින් අර වියෝව දරා ගැනීමට ඒක නිකන් සබ්ලිමේෂන් වගේ නේද? ඒක කොහොම හරි නිකන් හිත හදා ගැනීමට අන්න මේ විදිහ දෙයක් කරොත් මට යහපත් මේ විදිහ දෙයක් කරොත් එයාටත් යහපත් කියලා තමුන්ගේ පියා වෙනුවෙන් එහෙම උත්සාහ දරනවා වෙන්න පුළුවන්. ඒක අවස්ථාවක් ඔය වගේ අවිනිශ්චිත භාවයකට අපි මුහුණ දෙන ආකාරය. ඒ අවිනිශ්චිත භාවය අපි ජය ගන්න උත්සාහ කරන ආකාරය. ඊට පස්සේ ඔය ඉතින් තම තමුන්ගේ ජීවිතවලත් කොතෙකුත් ඔය විදිහේ අවිනිශ්චිත භාවයවල් ඇති. ඒ අවස්ථාවල මොන මොන පිහිටවල් පැතුවද කොයි විදිහටද මේකට මුහුණ දෙන්න උත්සාහ කරේ කියලා තම තමුන්ට දැන දැක ගන්න පුළුවන්. ගොඩ දෙනෙක් යනවා අර යంత్ర මන්ත්‍ර ගුරුකම් ඒවායේ ආරක්ෂාවක් සඳහා. ඒ විදිහේ දෙයක් දාගත්තොත් ඒ විදිහේ දෙයක් කරගත්තොත් මේකෙන් මට මිදෙන්න පුළුවන් මේ අවිනිශ්චිතතාවයට මට මුහුණ දෙන්න පුළුවන් කියලා එහෙම කල්පනා කරනවා. ඉතින් ඔය වගේ විවිධ අවස්ථා තියෙන්න පුළුවන්. තවත් අවස්ථාවක් පහුගිය දවසක දැක දන්න ගන්න ලැබුණු මේ අපිත් එක්ක ওই කාලයක් තිස්සේ වැඩ කරපු මේ වැඩසටහන් සංවිධානයෙන් උදව් වුණු උපකාර කරපු කෙනෙක් පහුගිය දවසක අසනීප වෙලා ඒ අන්තර වුණා. ඒ තරුණ කියන්නේ වැඩි වයසක් නැහැ මැදවිය වගේ අර පිළිකා රෝගයකට ලක් වෙලා ඉතින් එහෙම අන්තර වුණා. කාලයක් තිස්සේ අවුරුදු ගණනක් බඩ බැඳගෙන කරා වැඩසටහන් ඒවා මේවා ඒ සහයෝගය දැක්වීම සිද්ධ කරා. මාසයකට විතර කලින් ඉතින් නැති වෙලා ගියා කියන්නේ අතුරුදාන් වුණා. ඒ සම්බන්ධ වෙන එක නැවැත්තුවා. ඉතින් අසනීපේ පොඩ්ඩක් උග්‍ර වෙලා වෙන්නේ නැති කියලා. අසනීපේ ගැන එහෙම කියන්නෙත් නැහැ. ලෙඩ රෝග කියන්නෙත් නැහැ. කෙසේ නමුත් ඉතින් දැන් දැනගන්න ලැබුණා ඔන්න ඊයේ රාත්‍රී අන්තර වුණා කියලා පහුගිය දවසක දැනගන්න ලැබුණා. ඉතින් ඒ නෝනා කතා කරලා කියනවා මේ අන්න මේ ස්වාමීන් වහන්ස මේ අන්තිම කාලේ මේ විදියට මේ බොහොම පේන් කිලස් වලත් උපරිම මට්ටමේ ඉඳියේ, ගොඩක් වෙහෙසකින් ඉඳියේ. නමුත් එච්චර ඉඳලත් අන්න අහනවා මේ සෙනසුරාදා වැඩසටහන කොහොම කරගත්තද දන්නේ මේ කවුරු කවුරු සම්බන්ධ වුණාද දන්නේ කවුද දන්නේ මේ ඕගනයිසිං වැඩේ කරේ කියලා. ඉතින් ඒක තමයි ඔළුවේ වැඩ කරේ ඒ අන්තිම දවසෙත්, ඒ කලින් රාත්‍රියට කලින් දවසෙත්. ඉතින් ඒක නිසා මේ 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 විදිහේ මානසිකාරකින් මේ විදිහ අදහසකින් තමයි ඉන්දියේ යහපතක් වෙන්නේ නැති කියලා ඉතින් හිතනවා කල්පනා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහට මේ කරපු වැඩේ තමයි සිහි වෙලා තියෙන්නේ අන්තිමට. එතකොට ඒක සිහිවීම තුළ යම් කිසි විදියක යහපතක් වෙයි, යහපතක් වෙන්නේ නැති කියලා අන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ওই විදිහට අපි මේ මොන මොනවා හරි කරගෙන ඉන්න බව හැබෑව, මොන මොනවා හරි දේවල් කරන බව හැබෑව, ඒ දේවල් වලින් අපිට යහපතක් නොවෙනවා නොවේ වෙන බවත් හැබෑව. හැබැයි මේ තියෙන්නේ අවිනිශ්චිත භාවයන්නේ. අවිනිශ්චිත භාවයක් තියෙනවා. අවිනිශ්චිත භාවයේ හේතුවම තමයි අන්න අපි මේකෙදි එක්තරා විදියකට අසරණයි. අසරණයි. මේ මේ ජීවිතයේ තියෙන යථා ස්වභාවෙත් එක්ක, යථාර්ථෙත් එක්ක ගත්තාම මේ සාමාන්‍ය මිනිස්සේ ගොඩක් වෙලාට අසරණයි. එයාට ඒ අසරණකම දරා ගන්න උපක්‍රමයක් විදිහට අර විදිහට නොයෙකුත් දේවල් පිටිපස්සේ හඹාගෙන යනවා, නොයෙකුත් දේවල් වලින් යහපතක් වෙන්නේ නැති කියලා හිතනවා, මේ විදිහ දෙයක් පූජා කරොත් හරි කියලා හිතනවා, එහෙම හිතනවා. නමුත් අන්න ඒ අසරණ භාවය නිසාම තමයි ඒ විදිහේ අදහසක් දෙයක් පහළ වෙලා එන්නේ. ඒකනි කියන්නේ නිකන් අර සින්දුවකත් කියන්නේ නේද, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ මේ මේ විදිහේ අසරණ භාවයක්, අවිනිශ්චිත භාවයක් මේ ජීවිත තුළ තියෙනවා. ඉතින් ඒකට මුහුණ දෙන්න අපි උත්සාහ ගන්නවා. නමුත් එච්චර සාර්ථක මුහුණ දීමක් නෙමෙයි ඒක. ඒක අපි හිතවිලි සංකල්ප විදියට මොන මොනවා හරි හිතාගෙන හිත හදා ගන්න බව හැබෑව. නමුත් ඒ දේ එච්චර සාර්ථකත්වයක් නෙමෙයි. ඉතින් මේ මේ ලෝකේට අන්න කලාතුරකින් පහළ වෙන නේද, බොහොම කලාතුරකින් පහළ වෙන බුදු කෙනෙක් අන්න මොකද කරන්නේ, මේ අවිනිශ්චිත භාවය, මේ අසරණ භාවය වැඩි වැඩියෙන් පෙන්නලා දීලා මේ අසරණ භාවය ඉක්මෝන ක්‍රමයක්, මේ අසරණ භාවයෙන් නිස්සාරණයක් ලං කරගන්න ක්‍රමයක්, මේක ඉක්මෝලා යන ක්‍රමයක් අපිට කියලා දෙන්න උත්සාහ ගන්නවා. ඒ ඉක්මවීමම තමයි විසඳුම. එහෙම නැතුව අර විදියට මොන දේවල් අපේක්ෂා කරත්, මොන පූජා සිද්ධ කළත්, අර විදියට එක එක්කෙනා ගැන හිතලා කල්පනා කළා හිත අදාගත්තත් ඒක එච්චර සාර්ථක නැහැ. සාර්ථක නැහැ. ඒ නැති නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේක කොහොම හරි ඉක්මවලා යන්න ඕනේ. මේ මේ ක්‍රියාවලිය ඉක්මවන්න ඕනේ. ඒ ඉක්මුවොත් තවදුරටත් ඔය අසරණ භාවය නැහැ. ඒ නොඉක්මන තාක්කල් තමයි ඔය අසරණ භාවය තියෙන්නේ කියලා අර බොහොම කලාතුරකින් මේ ලෝකේ, මේ ලෝක ධාතුවේ පහළ වෙන බුදුවරයෙක් ප්‍රකාශ කරනවා. ඉතින් බොහොම කලාතුරකින් වෙන දෙයක් නේද, කාලයකට සැරයක්, කල්ප ගානකට සැරයක් තමයි මේ වගේ උත්තමයෙක් පහළ වෙන්නේ කියලා තමයි මේ ධහමේ සඳහන් වෙන්නේ. ඒ නැති කාලවල ගොඩක් වෙලාවට අන්න තියෙන්නේ අර අන්ධකාරෙම තමයි, අර අවිනිශ්චිත භාවයම තමයි. ඉතින් ඒ විදිහ අවිනිශ්චිත භාවයක්, ඒ විදිහ අන්ධකාරයක් තුල අන්න කලාතුරකින් බුදුවරයෙක් පහළ වෙනවා. අන්න ඒ පහළ වුණ අවස්ථාවේදී අන්න අපිට යම් කිසි විදියක ඉඩ කඩක් ඉවර වෙනවා. මොකද්ද මේ ඉඩ කඩ? අන්න මේ තියෙන අවිනිශ්චිත භාවය ඉක්මෝලා යන්න. මෝල යන්න මතුවෙන ඉඩ කඩක්. ඉක්මෝලා යන්න මතුවෙන අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් ඉතින් ප්‍රයෝජන ගත යුතුයි. එහෙම නැත්නම් නැවතත් අන්න නුදුරේදීම රාවිනිශ්චිත භාවය තමයි මතුවලා එන්නේ. ජීවිතේ කෙලවර වුණාට පස්සේ ඊළඟ භවය කරනවා කියන එක හරියන එකක් නෙමෙයි. ඒක නිකන් සංකල්පමේ වශයෙන් හොඳයි. නිකන් නිකන් හිත නිවන කතා වගේ නේද? පොඩ්ඩක් හිත හිත හදාගන්න හොඳා. ඈ කියනවා අපිත් කියනවා ඉතින් එහෙම කියන හිටපු ගම. කිව්වට මොකද ඒක එච්චර සාර්ථක විසඳුමක් නෙමෙයි. මොකද එහා පැත්තට යන්න තියෙන්නේ, ඊළඟ භවයට යන්න තියෙන්නේ අර අවිනිශ්චිත භාවය හරහානේ. ඒකනේ අවුල. කියන්නේ මොකද්ද, කොහේ ඇයිද, මොනව වේද දන්නේ නැහැ. නේ? ඒක තමයි අවිනිශ්චිත භාවය. ඒතර ඒ විදිහ අවිනිශ්චිත භාවයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ ලද අවස්ථාවේ, මේ ලැබුණ අවස්ථාවේ, මේ මතුවෙච්ච අවස්ථාවේ මේ අවිනිශ්චිත භාවයේ ඉක්මවලා යන්න. ඒ අවිනිශ්චිත භාවයේ ඉක්මවන්න කරන ආරාධනාවක් වගේ තමයි මේ දේ. මේ අවිනිශ්චිත භාවය දිනන්න පුළුවන්, ඒක ඉක්මවලා යන්න පුළුවන් අවස්ථාවක් අන්න බුදුවරේක් පහළ වුණාම කලාතුරකින් මේ ලෝකෙ මතුවෙලා එනවා. ඒ මතුවෙච්ච අවස්ථාවේ ඉඩකඩ තමයි මෙන්න මේ, ඒ ඉඩකඩ පිළිබඳ ප්‍රකාශයක් තමයි අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන ගාථාවත්. ඒක දිහා බැලුවොත් අන්න මොකද්ද මේ කියන්නේ. ගාථාවට එන්න කලින් කරුණු තුනක් කියනවා. මොකද්ද කියනවා මහණෙනි, මේ නිස්සාරණ, නිස්සාරණ කියන්නේ ඉක්මවා යාමක් ගැන තමයි කියන්නේ. නිස්සාරණ ප්‍රතිසංයුක්ත වූ, ඉක්මවා යාමකට අදාළ වූ කරුණු තුනක් මම ඔබලට කියනවා. අන්න මේ ඉක්මවා යාමක්, මේ අවිනිශ්චිත භාවයේ ඉක්මවා යාමක් කියලා අපි කියමුකෝ. ඒකට අදාළ වූ කරුණු තුනක් මම ඔබලට කියනවා කියලා ඔන්න පළවෙනි කරුණ විදිහට කියන්නේ මොකද්ද? කාමයන්ගේ ඉක්මවා යාමක්, කාමයන්ගේ ඉක්මවා යාමක්, කාමයන්ගේ නිස්සාරණය ගැන කියනවා. අන්න එහෙම ඉක්මවා යාමක් මම හඳුන්වනවා රූපී ස්වභාවයක් කියලා. අන්න පළවෙනි ඉක්මවීම ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා රූපයන්ගේ නිස්සාරණයක්, ඉක්මවා යාමක්. අන්න ඒක මම හඳුන්වලා දෙනවා අරූප ස්වභාවයක් කියලා. ඊට පස්සේ අන්න අරූප ස්වභාවයත් හඳුන්වලා දෙන තුන්වෙනි එක ගැන කියනවා හටගත් සකස් කරන ලද හේතු ප්‍රත්‍යයෙන් ඇති වූ මේ දේවල් වල නැත්නම් මේ භවයේ මේ පැවැත්මේ ඉක්මවා යාමකුත් නිස්සාරණයකුත් මම කියනවා. ඒක මම හඳුන්වනවා නිරෝධය විදියට. රූප අරූප නිරෝධ විදියට තමයි මෙන්න මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ඉක්මවා යාම් තුලින් ලැබෙන ප්‍රතිඵලය විදියට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුම් කරන්නේ. මේ ගාථාව පටන් ගන්න කරුණු කාරණා සකසන්නේ කොහොමද? මහණෙනි ඉක්මවා යාම් තුනක් තියෙනවා. පළවෙනි එක කාමයන්ගේ ඉක්මවා යාමක්, රූපයන්ගේ ඉක්මවා යාමක්, අරූපයන්ගේ ඉක්මවා යාමක් විදිහට මෙන්න මේ ඉක්මවා යාම් තුනක් මම පනවනවා, මතක් කරනවා කියලා කියලා අන්න ඒ එක් එක් ඉක්මවා යාම තුල ලැබෙන ප්‍රතිඵලයක් වගේ තමයි අන රූප අරූප නිරෝධ කියන අර කරුණු තුන ගැන හැර දක්වන්නේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔන්න විදිහේ කෙටි කරුණු කිහිපයක් මතක් කළා. එතනින් ඉදිරියට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේක ගාථාවක් විදිහට, ගාථා කිහිපයක් විදිහට මේක තව ටිකක් කුළු ගන්නනවා, පැහැදිලි කරනවා. මොකද කියන්නේ කාම නිස්සරණං ඤත්වා රූපා නංච අතික්කමං. කාමයන්ගේ ඉක්මවීම නිස්සරණය දැක රූපානංච අතික්කමං. දැන් කාමයන්ගේ ඉක්මවීම දැක්කා කියන්නේ මොකද්ද? රූපයනේ අල්ලගන්නේ, රූපී ස්වභාවයක්. ඊට පස්සේ කියනවා රූපානංච අතික්කමං. රූපයද ඉක්ම වූ වගේ අදහසකින් තමයි ඒ කියන්නේ. සබ්බ සංඛාර සමතං පුසං ආදාපි සබ්බදා. මේ සබ්බ සංඛාර සමතං කියන්නේ අන්න අර විදියට හටගත් සකස් කරන ලද හේතු ප්‍රත්‍යයෙන් ඇති වූ කියන මේ දේවල් අන සියලු සංස්කාර සංසිඳීම ස්පර්ශ කරන ලද සබ්බ සංඛාර සමතං පුසං ආතාපි සබ්බදා. සදහටම මේ කෙලෙස් තවන මේ ප්‍රතිපදාව සඳහා වීරය ඇති කියන වගේ අදහසකින් තමයි කියන්නේ. සවේ සම්මද්දසෝ බික්ඛු යතෝ තත්ත විමුච්ඡති. අනේ පුද්ගලයා, ඒ තැනැත්තා තමයි ඔහු වේ කිව්වත් හරි, ඔහු වේ කිව්වත් හරි, එහෙම නැත්නම් ඇය වේ කියලා කියන්නත් පුළුවන්, එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? සවේ සම්මද්දසෝ බික්ඛු, මෙන්න මේ ඔහු වේ මනාව දක්නා වූ භික්ෂුව. එහෙම කියලා කියනවා යතෝ තත්ත විමුච්ඡති. ඒ මහණතෙම ඒ තැනැත්තා ඒකාන්තයෙන් නිවෙනවා. අභිඤ්ඤාවෝ සිතෝ සන්තෝ සවේ යෝගාති ගෝ මුනි. අන්න ඒකාන්තයෙන් මේ අභිඤ්ඤාව අවසන් කළා වූ සවේ යෝගාති ගෝ මුනි. ඔහු වේ ඒ යෝගය යෝගය එහෙම නැත්නම් ඕග කියලා සඳහන් කරනවා. යෝග ඕග කියන වචන සඳහන් වෙනවා. ඔහු වේ මේ යෝගය එහෙම නැත්නම් ඕගය ඉක්මවා ගියපු මුනිවරයා. මේ ජලපහරක් මහ ඕගයක් කියලා කියන්නේ මහ ජලපහරක් ගලාගෙන යනවා, මහ සැඩ පහරක් ගලාගෙන යනවා. මේ සැඩ පහර ඉක්මවලා ගියපු මුනිවරයා වන්නේ එතනත්ත තමයි කියලා මෙන්න මේ විදිහට මේ ගාථාවකින් මේ කියපු කරුණු කිහිපය නැවත කුළු ගැනීම තමයි මේ සිද්ධ කරන්නේ. මේ කරුණු විදිහට ගෙන හර දක්වන්නේ කරුණු තුනයි. කාමයන්ගේ නිස්සාරණයක්, රූපයන්ගේ නිස්සාරණයක්, හටගත් සකස් කරන ලද හේතු ප්‍රත්‍යයෙන් ඇති වූ මේ දේවල් වල මේ භවයේ නිස්සාරණයක් ගැන කතා කරනවා. ඔන්න ඔය ඉක්මවීම් තුන තමයි බුදුරජාණන් වහන්සේ අපි අර මුලින් කී මුලින් සඳහන් කළ අවිනිශ්චිත භාවය. ඒ අවිනිශ්චිත භාවය ඉක්මවන්න දෙන විසඳුම තමයි ඔය තියෙන්නේ. මේ ජීවිතය කියන්නේ අවිනිශ්චිතයි. මේ අඳුරු ගතියක් මේ විදිය අනතුරක් මේ තුල තියෙනවා. අන්න ඒ අනතුර ඒ අවිනිශ්චිත භාවය ඉක්මවා යාම සඳහා මේ විදිය ඉක්මවීම් තුනක් මම උඹලට දේශනා කරනවා, යෝජනා කරනවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේ මේ සූත්‍ර දේශනාවේ කරුණු දක්වන්නේ. ඉතින් අපි බලමු මේ මතු කරපු දේවලුත් එක්ක තව ටිකක් ඉදිරියට අරගෙන යන්න මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්න. එතකොට සාමාන්‍යයෙන් අපි ඉන්නේ ඔය කියන ඔය කාමයන් අගය කරමින් කාමයන් තුළ සරණක් පිළිසරණක් ලැබමින් බලාපොරොත්තු වෙමින් තමයි ගොඩ දෙනෙක් කල් ගෙවන්නේ. ඒක නිර්ලෝක ස්වභාවයනේ. ඒක තමයි හැටි. ඒක තමයි ඒගොල්ලෝ දන්න දේ. ඉතින් ඒකේ තමයි අපි කවුරු කවුරුත් ගොඩක් වෙලාවට පහළ වෙන්නේ. නේද? මේ විදිහට මේ කාමයන් තුළ කාමයන්ගේ අන්න ඒවැයෙන් ආරක්ෂාවක් පිටක් අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අර කරන්න හදන්නේ නේද? අර විදිහට මේ මේ දේවල් පූජා කළා මට යහපතක් වේවි, මේ මල ගියත්තොන්ට යහපතක් වේවි, මේ විදිහේ දේවල් වලට උදව් කිරීම නිසා යහපතක් වේවි, යහපතක් වෙනවා. නමුත් ඒක නෙමෙයි නිවැරදි විසඳුම කියලා තමයි මේ මම මේ මතක් කරන්න උත්සාහ ගන්නේ. ඒතර මෙන්න මේ විදිහට කාමයන් තුල යහපතක් හෙව්වට, කාමයන් තුල පිළිසරණක් හෙව්වට ඒක එච්චර සාර්ථක නැහැ. අපි හිතමු අපි නේද විවිධ ක්‍රමවේද වලින් හොයනවා. මේ විදිහට මේ health insurance විදිහට ශරීර සෞඛ්‍ය පිළිබඳ මට ආරක්ෂාවක් තියෙනවා කියලා health insurance වලින් පිට බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතින් ලෙඩක් නොවන තාක්කල් පමණයි. ලෙඩේ ආපු දවසට ඔය මොන insurance තිබුණත් බේරන්න බෑනේ. මේරන්න බෑ. ගෙවල් දොරවල් වල කට්ටිය ගැන ආරක්ෂාවකින් යහපතක් බලාපොරොත්තු වෙනවා. ඈ මේ කට්ටිය මට ඉන්නවා, මෙයා මට හිතවත්, මේ මගේ පණ. ඈ ඔහොම කට්ටිය එක්රැස් කරගත්ත කට්ටිය ගෙවල් වල ඉන්නවා වෙන්න පුළුවන්. අර බලල්ලුන්ට වගේ, බලල්ලුන්ට නම් පණ නාමයක් තියෙනවයි කියනවනේ නේද? එච්චර නැතත් කීපයක් හරි එකතු කරගෙන ඒ වයින් පිළිසරණක් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනව වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒකත් අර කාම ලෝකේ පිළිසරණක්ම තමයි. ඒ කෙනෙක් නොමැරෙන තාක්කල්, ඒ කෙනෙක්ගේ අභාවය නොදකින තාක්කල් අපි ඉතින් ආරක්ෂා වුණා කියලා හිතෙනවා. නමුත් අන දවසක අපි හිතමු තමුන්ගේම දරුවෙක් වගේ කෙනෙක් අන්න යම්කිසි රෝගාබාධයකට ලක් වුණොත් දෙමව්පියොන්ව කොච්චර හඬවනවද ඒ ක්‍රියාවලිය, දෙමව්පියංග කොච්චර වික්ෂිප්ත කරනවද ඒ ක්‍රියාවලිය කියලා. අන්න ඉතින් ඒ වගේ දෙයකට මුහුණ නොදුන්න කෙනෙක්ට හිතා ගන්න තමයි. අපි නිකන් සංකල්පමය වශයෙන් අමාරු ඇති කියලා හිතුණාට මොකද කොවින්ද ළම බලන්න ඕනේ ඒ වගේ දෙයක යථා ස්වභාවය. කොහොමද අර ආරක්ෂාවට ගත්ත කාමයන්ම අනිත් පැත්තට අපිට කොක්කක් ඇණයක් බවට පත් වෙන්නේ කියලා. ඊළඟ අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ හොඳ රටක් ගොඩ නැගා ගැනීම තුලින්. මේ දවසල යන්නේ ඒ වගේ වගනේ. මේ දවසල යන්නේ ආ මේ දියුණු රටක් හදා ගන්න ඕනේ. මේ මුහුදු මංකොල්ල කාර්යයන්ගෙන් මේ නව බේර ගන්න ඕනේ කියන ටීම් එක යන්නේ. ඒකත් හොඳයි ඉතින්. හොඳයි ඉතින්. කාලයකට පස්සේ ඇත්තටම දිනන ඡන්දයක් ඇවිල්ලා තියෙනවා. සන්තෝසයි කියන්නේ. හරි. කෙසේ නමුත් අන්න ඒවත් ඉතින් ආරක්ෂාවක් බලාපොරොත්තු වුණාට තාවකාලිකව රටට යහපතක් ආරක්ෂාවක් ලැබුණට අනේකත් යම් කිසි විදියක කෙටි කාලයක් පමණයි. කෙටි කාලයක් පමණයි මේ කාමයන් තුල මේ විදියට අන්න කොච්චර පිළිසරණක් ආරක්ෂාවක් අපි බලාපොරොත්තු වුණත් ඒක ස්ථාවර නැහැ. ඒක අවිනිශ්චිතයි. අන්න ඒක නිසාම භාග්‍යතුන් වහන්සේ කියන මේ කාමයන් ඉක්මවන්න කියලා. අන්න කාමයන් ඉක්මවන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මොකද කරන්නේ? එයා යම් කිසි විදිහක අන්න තමන් තුළ භාවනාවක් පුහුණුවක් වඩනවා පුරුදු කරනවා. ඒකම තමයි ඈ වෙන ඒවා අහන්න එපා වෙන ඒවා කියන්නේ නැහැ. ඔය දන් දෙන ඒවා නම් මනම් ඒ වැඩක් නැහැ. ඒවා කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කාමයන්ගේ ඉක්මවීමක් නිස්සාරණයක් බලාපොරොත්තු වෙනවා නම් එකම දේ තමන් තුළ මේ විදිහට භාවනාවක් ප්‍රතිපදාවක් වැඩි යුතුයි. නොවැඩෙන කෙනෙක් කියනවා නම් ඉන්නවා නම් අපි කියනවා තාම පමාදයට වැටිලා ඉන්නේ. තාම ඕගොල්ලෝ මේ up to speed නෑ. ඈ නිකන් ගාට ගාට බඩ ගගා ඉන්නවා. හැබැයි නැව යනවා. ගමනේ යනවනේ අපි යනවා. ඈ නැවේ නැගලා තමයි ඉන්නේ ගොඩ දෙනෙක්. එතකොට අර කවුද අපේ අර නැව් මහත්තයෙක් ඉඳලා දවසල අවුරුදු 30ක් නැවක ඉඳලා කපිතෙක්. අර නිකන් බැලුවාම නිකන් අර මේ 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 මුහුදු මංකොල්ල කාර්යයේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. මිනිහා කියනවා ස්වාමීනාංශ ship is always moving. හරි මම නැවේ ඉන්නවද නැද්ද මම මේන්ටෙනන්ස් තමයි කරන්නේ. හැබැයි මම නැවේ ඉන්නවද නැද්ද කියලා අදාළ නැහැ. නැව නවත්තන්නේ නැහැ ස්වාමීනාංශ. නැව හැම වෙලෙම ගමනේ තමයි යෙදෙන්නේ. මේ කන්ටේනර් 10,000ක් විතර පටව ගත්ත නැවක් මේ එහෙම නවතින්නේ නැහැ. ඒක හැම වෙලෙම ගමනේ තියෙන්නේ. මම නැවේ ඉන්දියොත් මගේ ගමනක් කෙරෙනවා. මූදර වැටුනොත් මම ඊතර නතර වෙනවා. මම මේන්ටේනන්ස් කරන්නේ මට මූදර වැටෙන අනතුරකුත් තියෙනවා. හැබැයි ship is always moving. ඒක තමයි වැඩේ. අන්න ගොඩ දෙනෙක් අර බෝට්ටුවට නැවට නැගලා නැත්තම් ඉතින් දුක තමයි. කරන දෙයක් නැහැ. මොකද කරන්නේ? අන්න අර අවිනිශ්චිත භාවය තුළ තමයි තාමත් කල් ගෙවන්නේ. එතකොට එහෙනම් කාමයන්ගේ ඉක්මවීමක් කියන්නේම අන්න මේ විදිහට මේ භාවනා නියෝගී මානසිකාරයක්. එතකොට මේ මානසිකාරය මොකද්ද? වෙනදා අර විදියට ඔහේ ගලාගෙන යන දීපු මේ හිතේ ගලණය. දැන් අපි හිතමු දැන් වතුර පාරක් වගේ අපි ඕන විදියක ගලාගෙන යන දුන්නොත් අන්න මොකද වෙන්නේ? මේක නිකන් ඔහේ නිකන් අර යම් කිසි විදියක පහත් පොලවක් හොයාගෙන තමුන්ගේ පහසු මාර්ගයක ගමන් කරනවා. ඒක තමයි වත් ජල පහරකට අපි ඔහේ ගලාගෙන යන දුන්නොත් යන ක්‍රමවේදී. ඒ වගේ තමයි ඔය හිතේ ස්වභාවයත් හිතේ ගලණයත් ඔය වගේ තමයි. හිතේ ගලණයටත් අපි ඔහේ යන්න දුන්නොත් මොකද වෙන්නේ? එයා යන්නේම අර අවිනිශ්චිත භාවයේ දිහාවට. එයා යන්නේම මේ පැවැත්ම දිහාවට. ඒක තමයි ඔය හිතේ ගමන. එතකොට අපි හිතුවොත් ඔය දැන් සාමාන්‍ය නිකන් ඔය ඉන්න වෙලාවක අපි හිතමු වාහනයක නැගලා යනවා. එහෙම ඩ්‍රයිව් කරගෙන යනවා. එහෙම නැත්නම් මොනවා හරි වැඩක් කර කර ඉන්නවා. අපි හිතමු අර භවනා නියෝගී මානසිකාරයක් නැත්නම් එයා හැම වෙලෙම මේ සංසාරයක් වඩ වඩ තමයි ඉන්නේ. අවිනිශ්චිත භාවයක් වඩ වඩ තමයි ඉන්නේ. අර විදියට අර නිකන් හරකාව අමාරලා කනවා වගේ ඒකම කකා කකා තමයි ඉන්නේ. එතකොට එයින්ම පෝෂණය වුණු එයින්ම හටගත් ක්‍රියාවලියක් තමයි මේ දේ. සාමාන්‍ය ඔය දැන් අපි හිතමුකෝ අපි කියනවනේ අර involuntary thoughts emotions ගැන කියනවනේ. අපිට මේ පාලනයකින් තොර සිතිවිලි හැඟීම් පහළ වෙලා එනවා. එතකොට මේවා involuntary. මම මේ හිතලා ගත්තා නෙමෙයි. නමුත් තියනවනේ, බඩු තියනවා. හරි. එතකොට ඒ වගේ ඒවා කොහොමද ආවේ? ඒ වගේ ඒවා නිකන් වෙන කෙනෙකුගේ බලපෑමකින් ආවා වගේ. ඒ වගේ ඒවා නිකන් මේ මේ මගේ පාලනයෙන් තොරයි වගේ කියලා බැලූ බැල්මට පෙවුනට අන්න අර එදිනෙදා සුපුරුදු අන්ධකාරය තුල අන්ධකාර කියලා මං හඳුන්වන්නේ මොකද්ද? අර හිතේ ඔහේ ගලාගෙන යන දීලා තියෙන ඉඩකඩ තුල ඕවා පෝෂණය වෙමින් තමයි පවතින්නේ. ඔය හැඟීම් ඔය හිතවිලි පෝෂණය වෙමින් තමයි මේ දවස් පුරාවට ඉන්නේ. ඊට පස්සේ කියනවා බලන්නකෝ මේ දන්නෙත් නෑ මෙන්න මෙහෙම හිතවිල්ලක් ආවා. මෙන්න මෙහෙම දුක හිතනවා, මේ හැඟීම් පහළ වෙනවා. මේව මම මේ හිතලා ගන්නව නෙමෙයි කියලා. කවුරු හරි බ්‍රහ්මයෙක් ඉඳගෙන මගේ හිතට මේ හැඟීම් දනවනවද කොහෙදෝ කියලා ඔන්න සමහරු කියන උත්සාහ ගන්නවා. නමුත් අර අන්ධකාර කෑල්ල නොදැන තමයි ඒක කරන්නේ. අර හිතට ඔහේ ගලාගෙන යන දීලා අර පහත් තැනකට ගලාගෙන යනවා වගේ, වතුර ගලනවා වගේ මේ ක්‍රියාවලියට ඉඩ දීලා ඉඳිමින් අපි උදේ හවහා ඕක පෝෂණය කරමින් තමයි ඉන්නේ. ඊට පස්සේ කෑ ගැහුවට වැඩක් නෑ, අනේ බලන්නකෝ මෙහෙම එකක් ආවා කියලා. සාමාන්‍යයෙන් ওই ඉමෝෂන්ස් දැන් ඉමෝෂනල් කට්ටිනවනේ නේද? ඉමෝෂන්ස් මම හරි ඉමෝෂනල් ඉමෝෂන්ස් තමයි මම අගේ කරන්නේ කියලා ඔන්න විදියට ඉමෝෂනල් කට්ටිය ඉන්නවා. එතකොට ඉමෝෂන්ස් කියන වචනේ තියෙන්නේ ලැතින් ඔරිජින් තමයි තියෙන්නේ. එතකොට ඉමෝෂන්ස් කියන වචනේ ලැතින් භාෂාවෙන් ගත්තාම තේරුම තමයි මේ මොකද්ද, ඩිස්ට්‍රැක්ෂන් එකක් නැත්නම් ඩිස්ටර්බන්ස් එකක්. මේ මට මේ පද්ධතියට යම් කිසි විදියක බාධාවක් ආවා. ඩිස්ටර්බන්ස් එකක් තමයි ඉමෝෂන්ස් කියන වචනේ අදහස. ඒකේ තේරුම. එතන මේ ඉමෝෂන්ස් thoughts කියන්නේ මොනවද? මේකට එන disturbances. මේ පද්ධතියට ආපු බාධාවක්. මේ පද්ධතියට ආපු ලෙඩක් විදිහට තමයි මේ ඉමෝෂන්ස් කියන වචනේ තේරුමම පවා. ඒගොල්ලෝ එහෙම හිතලා දැම්මද නැද්ද දන්නේ නැහැ. කෙසේ නමුත් වචනේ ගත්තාම වචනේ තියෙන තේරුම තමයි ඒක. හැබැයි අපි මොකද කරන්නේ? මේ ඉමෝෂන්ස් අගය කරමින්, මේ thoughts අගය කරමින් තමයි අපි කල් ගෙවන්නේ. බලන්න මට මෙහෙම හැඟීමක් දැනෙනවා කියලා රෑ පුරාවට ටයිප් කරලා එවනවා. ඉතින් ඒ අර ඉමෝෂන්ස් අගය කරමින් තමයි කල් ගෙවන්නේ. නමුත් අන්න ඉතින් ඒකේ යථාර්ථය තමයි මේ තියෙන්නේ. අන්න අර විදිහේ අන්ධකාරයක් තුල, අර විදිහේ ස්වභාවික ගලණයක් තුල අන්න මේක පෝෂණය වේවි තමයි පවතින්නේ. ඊට පස්සේ සමහර වෙලාවට තේරෙනවා මේ සිලි ඉමෝෂන්ස් කියලා. මේ තාර්කිකව හිතලා බැලුවම මේ මම වොරි වෙන්න දෙයක් නෑ මෙතන කියලා හොඳටම තේරෙනවා. තාර්කිකව හිතලා බැලුවම මේ වෙච්ච සිදුවීම මට පහසුවක් කියලා තේරෙනවා. තාර්කිකව ඉඳලා බැලුවම මේ මගේ මේ හැඟීම මෝඩකමක් කියලා තේරෙනවා. නමුත් එහෙම කොච්චර තාර්කිකව හිතුවත්, එහෙම කොච්චර තාර්කිකව හිතුවත් අර දැනෙන එක බොරු කරන්නත් බෑනේ. දැනෙන එක නවත්තන්නත් බෑනේ. ඒක තමයි අමුතුම ලෙඩක් බවට පත් වෙන්නේ. නේද? අර කොච්චර බොරු වුණත් මේ මගේ දුක දැනෙන කෙනාට ඒ දුක සත්‍යයක්. කොච්චර බොරුවක් වුණත් මම මේ වොරි වෙන එක, වොරි වෙන කෙනාට ඒක සත්‍යයක්. කොච්චර බොරුවක් වුණත් මම මේ හඬා වැළපෙන එක, හඬන කෙනාට ඒක සත්‍යයක්. ඉතින් ඔන්න ඔය විදිහේ යථාර්ථයක් මේ හැඟීම් දැනීම් තුල තියෙනවා. එතකොට ඒව අහම අපි හිතනවා මේ වෙන කවුරු හරි කෙනෙක් මාව මේ විදියට දනවනවා වගේ. නැත්තම් මේ වෙන කෙනෙක් මට මගේ මනසට බලපෑම් කරනවා වගේ. එහෙම තමයි ඒවා එන්නේ. නමුත් ඒවා පෝෂණය වුණේ කොතනදීද? අන්න අර මනසේ ස්වභාවික ගලණයට අපි ඉඩ දීලා තියුණා. ඒ තුල නොදැනීම, ඒ අන්ධකාරය තුල නොදැනීම ওই දේවල් පෝෂණය වෙනවා. තර භාවනා ප්‍රතිපදාවක් මේ රූපී ස්වභාවයක් අඳුර ගන්නවා කියන්නෙම ඒ ස්වභාවික ගමනට ඉඩ නොදී ඉඳීමක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ මොකද? හිතට ඔහේ ගලාගෙන යන්න දෙන්නේ නැහැ. මේ තැනත්තා ඒ ගලණය නැවත නැවත හඳුන ගනිමින් හුස්මට හිත ගන්නවා. එහෙම නැත්නම් පතුලට හිත ගන්නවා. එහෙම නැත්නම් බත් කන බවට හිත ගන්නවා. අන්න මොකද කරේ? අර ස්වභාවික ගලණය අපි ඉඳ නොදී, ඒක අගය නොකර අන්න ඒ ගලණය දැනගනිමින් නැවත නැවත හුස්මට එන ශිල්පයක්, පතුලට එන ශිල්පයක්, බත් කන බවට එන ශිල්පයක් දියුණු කරා. අන්න මොකද උනේ? ජීවිතේ පළවෙනි පාරට සමහර විට අර ස්වභාවික ගලණයට ඉඳ නොදෙන ස්වභාවයක් මේ තැනත තුළ මතුවෙලා එනවා. ඒ ගලණයට ඉඳ නොදී මම පොඩ්ඩක් මේ හුස්මට අවධානය ගන්නවා. නැවත නැවත හිතවිලි එනවා. නැවත නැවත අර පරණ පුරුදු ගලණයට වැටෙනවා. වෙනදානම් ඒ දිගේ ඔස්සේ යාමක් තමයි සිද්ධ වුනේ. නමුත් දැන් ගන්න ඒ බව දැනගනිමින් නැවත නැවත හුස්මට ගන්න ශිල්පය, පතුලට ගන්න ශිල්පය මේ තැනැත්තා දියුණු කරනවා. අර විදිහට බත් කන බවට සිහිය පීටවා ගන්න ශිල්පය මේ තැනැත්තා දියුණු කරනවා. අන්න මොකද කරේ, කාමයන්ගේ ඉක්මවා යාමක් රූපී ස්වභාවයක් තමන් තුළ ළඟා කරගත්තා කියන්නේ මේක තමයි. හුස්මත් එක්ක ඉන්න මොහොතක් ගත්තොත් අන්න රූපී ස්වභාවයක් තමයි ඒ තුළ තියෙන්නේ. අර විදිහට පතුලත් එක්ක ඉන්න මොහොතක් ගත්තොත් රූපී ස්වභාවයක් තමයි ඒ තුළ තියෙන්නේ. අර ඕලාරික දේවල්, බාහිර ලෝකේ හඹාගෙන යන දේවල්, ඒ දේවල් වෙනුවට අන්න මේ මනෝමය ස්වභාවයක් කියලා කිව්වත් නරක නෑ. දැන් හුස්ම කියන්නේ ඇස් දෙක පියාගත්තාම ඒ හුස්ම දැනෙන එක මනෝමය ස්වභාවයක් කියලා කිව්ව හැකිනේ අපිට. අන්න පතුල් දැනෙන එක මනෝමය ස්වභාවයක් කියලා කිව්ව හැකි. එතකොට අර ඕලාරික ස්වභාවයෙන් එළියට අරගෙන මනෝමය ස්වභාවයකට හිත නැංවීමක්, රූපී ස්වභාවයකට හිත නැංවීමක් මේ තුල තියෙනවා. අන්න මොකද උනේ, කාමයන්ගේ නිස්සරණය කියලා භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නේ ඕක තමයි. නැවත නැවත මේ බත් කන බවට, මේ හුස්ම වැටෙන බවට, මේ පතුල වදින බවට මේ හිත පිහිටව ගන්න. ඒ පිහිටීම තුල අර ස්වභාවික ගලණය අපි බාධා කරනවා. ඒ ස්වභාවික ගලණයට ඉඩ නොදී අපි වෙන විදිහක මානසිකාරයක් පවත්වන්න උත්සාහ ගන්නවා. අන්නේ වෙනස් මානසිකාරය, සමහර විට ජීවිතේ පළවෙනි පාරට පුරුදු කරන වෙනස් මානසිකාරය තමයි මෙන්න මේ කාමයන්ගේ නිස්සරණයක් විදියට අඳුන්වලා දෙන්න පුළුවන්. කාමයන්ගේ නිස්සරණයක් අපේක්ෂා කරමින් අපි අල්ලගන්නේ මොකද්ද? අන්න අර හුස්ම, අර පතුල, අර බත් කන බව. ඒක රූපී කියලා අපිට කිව්ව හැකි. හරි. අනේ ඊට පස්සේ ඒ රූපී ස්වභාවය අල්ලගෙන ඒකේ ස්ථාවර වෙලා අපි හිතමු හුස්ම 10ක් 15ක්, පියවර 10ක් 15ක් එක දිගට සිහිය පිහිටවාගෙන ඉන්න පුළුවන් හැකියාවක් මෙතනත්තා ක්‍රමානුකූලව දියුණු කරගන්නවා. ඒක ටිකක් වෙහෙසයි, දවසෙන් දෙකෙන් ගන්න බෑ. දැන් ගොඩ දෙනෙක් ඔන ඔය වැඩසටහන වලට එහෙම අහම මම කියනවා, දැන් අද දවසේ හොඳයි, අද දවසේ අපි සිහියක් පුරුදු කරනවා. නමුත් හෙට ඕගොල්ලෝ සාමාන්‍ය උරුපුරුදු ජීවිතවලට ගිහාම අර ආය අර පරණ පුරුදු මෝඩකමම තමයි. වෙනසක් වෙන්නේ නෑ එහෙම. එහෙම දනවන්න බෑ ඕකට. පරණ පුරුදු මෝඩකම කියන්නේ මොකද්ද? අර හිතේ ඔහේ ගලණය. වතුර පහළට ගලාගෙන යනවා වගේ ඔහේ ගලාගෙන යනවා. අන්න මොකද උනේ? අර පුහුණුවක් අඳුරගත්තා, පුහුණු වුණා. නමුත් ඒ පුහුණුව අර ක්‍රියාවලියට දනවන්න තරම් ප්‍රමාණාත්මකව නොවැදගත්. ඒක තමයි තියෙන අවුල. කමක් නැහැ. අපි හිතමු සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා එකතු කරලා අර මොකද්දෝ ගිනිමක දානවා කිව්වේ. අන්න ඒ වගේ ටිකෙන් ටික දවසින් දවස හුස්ම 100ක් 200ක් අල්ල ගන්නවා. පියවර 200ක් 200ක් අල්ල ගන්නවා. ওই විදියට බත් කටවල් 5ක් අල්ල ගන්නවා. අන්න ක්‍රමානුකූලව ටික ටික වැඩි වැඩියෙන් අර රූපී ස්වභාවයක් අගය කරන්, රූපී ස්වභාවයක් දියුණු කරන් මේ තැනට උත්සාහ ගන්නවා. ක්‍රමානුකූලයි ඒ දේ. මේක නිකන් මේ ටෙස්ට් මැච් එකක් ගහන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අර 2020 වලට නේ කට්ටිය කැමති නේද? ගියා ඉස්සරහට ක්‍රිකට් ගහනකොට වගේ කියනවා, මචං බෝල නම් කන්න එපා, බෝල කන්න නැතුව ඕන එකක් කරපන් කියලා තමයි යවන්නේ. අර 2020 මැච් එකක් තමයි තියෙන්නේ. ඕවර් 10යි 6යි ඔහම තමයි ඉස්සර සෙල්ලම් කරන්නේ. දැන් 2020 කට්ටිය ඉතින් 20ක් ගහනවා. කෙසේ නමුත් ඒ වගේ මැච් වලට තමයි අපි කැමති. ගියා හෙට මෙහෙට වැනුවා, එක්කෝ 6 පාරවල් ටික වැදුනා නැත්නම් අවුට් වුණා, ආවා. එහෙමනේ. එහෙම තමයි ගොඩ දෙනෙට සෙල්ලම් කරලා පුරුදු. ඉතින් දවසක් ඇවිල්ලා භාවනා කළා. දවස පුරාවට හොඳට වෙහෙස මාසෙලා යනවා ගෙදර. හොඳයි, ඉතින් නරක නෑ. දවස් පහක රිට්‍රීට් එකට ඇවිල්ලා දවස් 5 තටමලා දඟලලා කොහොම හරි භාවනා කරලා යනවා ගෙදර. නරක නෑ. හැබැයි වැඩේ කියන්නේ මේ ජීවිතේ කියන්නේම මේක මේ 2020 මැච් එකක් නෙමෙයි. මේක ටෙස්ට් මැච් එකක්. මේක ලෑල්ල දාගෙන ඉඳීමම තමයි ක්‍රමවේදය. ගොඩ දෙනට ඒ හැකියාව නෑනේ. දැන් සාමාන්‍ය ඔය ටෙස්ට් මැච් එකක ගත්තොත් ඔය ක්‍රිකට් ගැන දන්න කටි දන්න ඇති අර නිකන් එකම පන්දු යවන්නාට නැවත 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 ඕවර් 10 15 එක දිගට දාන්න පුළුවන්. මරුවේ දෙන්නෙක් අර පැත්ත මෙයා මේ පැත්ත මෙයා කියලා බෝල් කරගෙන යනවා. එතකොට ඕවර් 10ක් 15ක් දාන්න පුළුවන්. එතකොට ලොකු අවස්ථා ගණනක් එනවනේ මේක ප්ලේ කරන්න. එතකොට ඒ බෝලර්ගේ පැත්තෙන් යාට එක බෝලයක් හරියට වැටෙන්න ඕනේ. අර ඕවර් 10ක් 15ක් හරි දාලා හරියට එක බෝලයක් වැටුණොත් ඉවරයි. ඉවරයි. බැට් කරන කෙනා අන්න හැම බෝලෙටම මුහුණ දෙන්න බෑ. මුහුණ දිදි 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 ඉන්නවා. ලැල්ල දාගෙන දාගෙන ඉන්නවා. වැරදි බෝලයක් වැටුණොත් දාගන්න බැරි වුණොත් ඔන්න ඉතින් පොළු ගලවලා ගියා. එහෙම නැත්නම් ට්‍රිප් කැච් එකක් ගියා අර 3 දෙනෙක් ඉතර දාලා ඉන්නවනේ. ඒ පැත්තෙත් නේද? අන්න ගියා. ඉතින් ඔහොම අන්න ජීවිතේ කියන්නේම මේ නිකන් ටෙස්ට් මැච් එකක් වගේ. ඈ මේ දවස ගානේ අලුතෙන් අලුතෙන් අන්න බෝලර්ලා එනවා. ඕවරයක් දානවා. ආපහු පොඩි විරාමයක් දෙනවා. ආපහු පවදාට ඇවිල්ලා ඕවරයක් දානවා. ආපහු පොඩි විරාමයක් දෙනවා. ඔය ටෙස්ට් මැච් එක ගහහිල්ලා තමයි ක්‍රමවේදෙ. ලැල්ල දාගෙන ඉන්න ඕනේ. ටෙස්ට් ගහන කට්ටියට තියෙන අමුතු හැකියාවක් තියෙනවා. ටෙස්ට් ක්‍රිකට් ගහන කට්ටියට හරි ඉස්සර මතකයි ඔය ඒ දවස්වල බලන කාලේ ඉඳියා අයියෝ පණ එපා කරනවා. ඒ කියන්නේ අල්ලන එකම තමයි කරන්නේ. ලැල්ල දාන එකම තමයි කරන්නේ. පණ එපා කරනවා. එපා කරනවා බලා ඉන්න මිනිස්සුන්ටත් එක්ක සෙල්ලම් කරන උන්ටත් එපා වෙනවා ඇති ඒ සෙල්ලම් කරන විදියට. නමුත් අන්න ඒ ක්‍රමවේදේ තමයි හරියන්නේ. අන්න එහෙම බැට් කරගෙන කරගෙන යනකොට අපි හිතමු දවසට විනාඩි 15ක් 20ක් පැය භාගයක් කොහොම හරි වාඩි වෙලා ඉන්නවා සිටින් එකක් කරනවා. ඈ නිදිය ගන්න කලින් පොඩි වෙලාවක් ඔය ෆෝන් දිහා බලාගෙන කොට කොට ඉන්නවවත් කම්පියුටර් දිහා බලාගෙන කොට කොට ඉන්නවවත් නැතුව අන්න ටිකක් වෙලා එහාට මෙහාට ඇවිදිනවා පොඩ්ඩක් අන්ධකාරයට ඇස් හුරු වෙන්නත් එක්ක යම් කිසි පොඩි අඳුරු ස්වභාවයක වටපිටාවක පොඩ්ඩක් ඇවිදිනවා. අන්න එහෙම එහෙම ටික ටික බැට් කරගෙන ගියොත් අන්න මොකද වෙන්නේ මාස කීපයක් යනකොට අන්න ටික ටික මේ හැකියාව මෙන්න මේ රූපී ස්වභාවයක් සමාදන් වෙන්න තියෙන හැකියාව දියුණු වෙනවා. එහෙම නැතුව අර දවසක් මේ පුහුණු කරා කියලා පහවදාට අර පරණ පුරුදු මෝඩකමම තමයි. අර මැච් එකේ නිකන් ලෑල්ල දාගෙන ඉන්න ඕනේ. ඉස්සෙල්ලා පිටියට ගියාම මේ පිච් එක වැඩ කරන විදිය, මේ බෝලේ මේ ස්විංග් වෙන විදිය දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. බෝලෙත් නිකන් ටී බෝලයක් වගේ තමයි පේන්නේ මුලින්. හරි නමුත් ඔන්න පෑඩ් දෙකක් කොහොම හරි ලෑල්ල දාගෙන අල්ලගෙන ඉඳියොත් ඔන්න දැන් තේරෙනවා මේ විදියට තමයි මේ පිච් එක වැඩ කරන්නේ, මෙහෙම තමයි ස්විං වෙන්නේ. බෝලෙත් නිකන් ෆුට්බෝලයක් වගේ පේන්න ගන්නවා. ඈ දැන් අර ලෙදර් බෝලේ ෆුට්බෝලයක් ගන්නට ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. ඉතින් ඕක තමයි යථාර්ථය. එතකොට එහෙනම් රූපී ස්වභාවයක් තමුන් තුළ වැඩි වැඩියෙන් දියුණු කරගත යුතුයි. ඒක කාලෙත් එක්ක තියෙන හටනක්. එහෙම නැතුව අර විදියට දවසක් සෙල්ලම් කළා, එක පරියන්කයක් කළා, ගොඩ දාන්න අමාරුයි. පහුවදාට ආපහු පරණ පුරුදු මෝඩ කමේම තමයි. ඒ කරන පරියන්කෙට නිග්‍රහ කරන්න උත්සාහ ගන්නව නෙමෙයි මම. නමුත් එතනින් විතරක් ඒක ගොඩ යන්න බෑ. දීර්ඝකාලීනව කොහොමද මේක කරගෙන යන්නේ කියන විමසීම අවශ්‍යයි. ඉතින් කමක් නෑ අපි හිතමු එහෙමත් කරගත්තා කියලා. එහෙමත් කරගත්තා. එහෙම කරගත්තට පස්සේ ඔන්න මොකද වෙන්නේ? දවසක මෙයාට දැනෙනවා දැන් මම රූපී ස්වභාවය වැඩි වැඩියෙන් සමාදන් වුණාම අරූපී ස්වභාවයක් දිහාවට මගේ අවධානය ටිකෙන් ටික ඇදිලා යනවා. එහෙම නැත්නම් මගේ මානසිකාරය ටිකෙන් ටික ඇදිලා යනවා. රූපී ස්වභාවයේ සමාදන් වීමෙන්ම තමයි අරූපේ මතුවලා එන්නේ. දැන් පහුගිය දවසක ඔක මම හැමදාම කියනවා ඒ අවුරුදු 12 විතර ඔය සතිපාසලක දරුවෙක් ඒක නිකන් පොයටික්. මෙයා කියනවා මට මේ හුස්ම දැනෙනවා. මම බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ ඇතුළේ එන හුස්ම මේ පිට වෙන හුස්ම. තව ටිකක් බලාගෙන යනකොට තේරෙනවා මට මෙන්න ඇතුළේ එන හුස්මයි පිට වෙන හුස්මයි අතර හිස් තැනක් තියෙනවා. තව ටිකක් බලාගෙන ඉන්නකොට මට තේරෙනවා හිස් තැන ලොකු වෙනවා, හුස්ම පොඩි වෙනවා. අන තව ටිකක් බලාගෙනකොට මට තේරෙනවා මේ හුස්ම නැති වෙලා ගිහිල්ලා හිස් තැනක් කියලා නෙමෙයි ඒ දරුවා කියන්නේ. නිහඬ භාවයක් විතරක් ඉතුරු වුණා කියනවා. දැන් මොකද උනේ? දැන් හිස්තැනක් ගැන කතා කර කර ඉඳියා, හුස්මක් ගැන කතා කරගෙන ඉඳ. දැන් කියන හුස්ම නැති වෙලා ගිහිල්ලා නිහඬ බවක් ඉතුරු වුණා කිව්වා. And sound of silence. Poetic. හරි? අන්න ඔය කියන්නේ මොකද්ද? ඔය තියෙන්නේ ඔය අරූපී. අරූපී ස්වභාවය අන්න දෙවනි නිස්සරණය විදියට තමයි, දෙවනි ඉක්මවීම විදියට තමයි භාග්‍යතුන් වහන්සේ මේක පෙන්වන්නේ. අර අවුරුදු 12ක ළමයෙකුත් poetic විදියට කියන්නේ ඒක තමයි. අමෙන්න බලන්න දෙවැනි ඉක්මවීම එයාගේ වචනෙන් එයා කියන්නේ. නමුත් අපිට මේ කියන කතාවට ගැලපුවොත් රූපයන්ගේ නිස්සරණයක් ඉක්මවීමක් තමයි ඒ තුල දකින්න ලැබෙන්නේ. sound of silence. Sound of silence කිව්වහම නිහඬ බවම නෙමෙයි. ඒ වෙනුවට ඔය අරූපී ස්වභාවය තව එකක් අපිට කියන්න පුළුවන්. නිකන් ඔළුව ඇතුලෙන් සද්දයක් ඇහෙන්න ගන්නවා. මේ වටපිටාවේ නැහැ. බාහිරේ සද්දයක් නැහැ. නිකන් අර රින්ගින් සවුන්ඩ් එකක් වගේ දිගට ඇහිගෙන 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 යනවා. නිකන් රැහියෙක් කෑ ගහනවා වගේ දවස පුරාවට වද දෙදි දෙදි තියෙනවා. එතකොට කෙනෙක් කියනවා මේ ඔළුව විකාර වෙලාද කොහෙදෝ කියලා. සමහරු ගිල කම් පරීක්ෂා කරනවා. කම් පරීක්ෂා කරපු දොස්තරලා කියනවා කනේ නම් මුකුත් අවුලක් නැහැ. සද්දයක් ඇහෙනවා නම් මොලේ තමයි අස්සෙට් එක තියෙන්නේ. එහෙම කියනවා. ඇහෙන්නේ නැති සද්ද ඇහෙනකොට කියන දේ තමයි කනේ නම් මුකුත් අස්සෙට් එකක් නැහැ. මොලේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක තමයි ඊළඟට පරීක්ෂා කරගන්න තියෙන්නේ කියලා කියනවා. එසේ නමුත් අපි හිතමු දොස්තර කෙනෙක් ආවට යන්නේ නැතුව කමටහන හරියට සුද්ධ වුණොත් එතන ඇත්තට අපි කියලා දෙන්න ඕනේ. ඔන්න ඔය රූපී ස්වභාවයේ ඉක්මෝලා යනකොට මතුවලා එන විකෘති තමයි ඔය තියෙන්නේ. හරිද? ඒ විකෘතිය නිහඬතාවයම විදියට අත්දැකේ නැතත් සමහර කෙනෙක් අන්න අර ඔළුව ඇතුලෙන් මතුවලා එන සද්දයක් විදිහට ඒක අත්දකින්න. සිනස්තීෂියා කියන්නේ ඒක තමයි. ජොයින්ඩ් පර්සෙප්ෂන්. අර විදියට නිකන් අර වෙන 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 වෙන් වෙන්ව වැඩ කරපු ඉන්ද්‍රියන් බොඳ වෙලා යනවා. බොඳ වෙලා යනකොට ඔන්න කනට ඇහෙන්නේ නැති සද්දයක් ඇහෙන්න ගන්නවා. ඉතින් ඒක භාවනා කරන කෙනෙක්ට සුබ ලකුණක්. භාවනා නොකරන කෙනෙක්ට ඔළුවේ අමාරුවක්, මොළේ අමාරුවක් බවට සලකුණා. ඉතින් ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. එතකොට එන්නේ මේ විදිහට අන්න රූපී ස්වභාවයේ ඉක්මෝල යාමක් මතුවලා එනවා. ඒ අර සයිලන්ස් කියලා හඳුන්වන්නේ සවුන්ඩ් ඔෆ් සයිලන්ස්. එහෙම නැත්නම් මේ හිස් බවක් තුලට මා වැඩිලා ගියා කියලා ඔය හඳුන්වන්නේ ඔන්න ඔය අරූපී. දැන් දෙවනි ඉක්මවීම කරාට පස්සේ මොකද වෙන්නේ? අරූපී ස්වභාවයක් තමයි එතෙන්දී ප්‍රතිඵලය විදියට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. අන්න දැන් මේ විදියේ දේකුත් මෙතනත් අත්දැක්කා කියලා අපි කියමුකෝ. නේද? අන දෙවෙනි ඉක්මවීමකුත් යම් පමණකට දැන දැක ගත්තා. ඉතින් ඒ දෙවෙනි ඉක්මවීමත් වරක් දැකලා හරියන්නේ නැහැ. දෙවරක් දැකලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට අපි යාට කියනවා අන්න සිය දහස් වරක් මේක නැවත නැවත දකින්න කියලා. සිය දහස් වරක් මේ විදියට මේ හිස් තැනකට ඇදිලා යන්න දෙන්න. සිය දහස් වරක් අර විදියට ඇතුලෙන් රැහැයෝ කෑ ගහනවා වගේ බෙල් සද්දයක් ඇහෙනවා වගේ මේ සද්දෙට ඉඩ දෙන්න. සිය දහස් වරක් අර විදියට නිහඬ බවට ඉඩ දෙන්න කියලා අපි මෙතනට අන්න කමටහන් සුද්ධ වෙනවා නම් නිවැරදි උපදේශ දෙනවා නම් ඒක තමයි කියන්නේ. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට අපි හිතමු කාලයක් මෙතනට කරනවා. කරනකොට මෙයාට මොකද තේරෙන්නේ? මෙයාට තේරෙනවා මේ ගත්තා වූ අරූපී ස්වභාවය පවත්වන්න බෑ. පවත්වන්න බෑ. මොකද වෙන්නේ ඒක? ඒක ආපහු රූපී වෙනවා. අන හුස්මක් මතුවෙලා එනවා. ඈ රූපී වුණාට මොකද? රූපී වුණාට පවත්වන්න බෑ. ඒක ආපහු අර කාම ලෝකෙටම ඇවිල්ලා වැටෙනවා. ඈ කාමයන්ගේ නිස්සරණයක් කියලා මුලින්ම පන්නපු එක. එතකොට මේතනත් කියනවා බලන්නකෝ අරූපෙටත් ගියා. හැබැයි ටික දවසකින් රූටල් ඇවිල්ලා ආපහු රූපෙට වැටුණා. තවත් ටික දවසකින් රූටල් ඇවිල්ලා ආපහු අන්න අර විදියට කාමයන්ට මැදිලා ගියානේ මාව. මගේ ප්‍රතිපදා විනාසයි මම අපාගත වෙනවා කියලා ඒක සමාදන් වෙන්න උත්සාහ ගන්නව කොට දෙනෙක්. නමුත් ඔය කමටහන් සුද්ධ වෙලා නැති ප්‍රශ්නේ තමයි උතන තියෙන්නේ. එතනත්තර අපි කියන්න ඕනේ තුන්වෙනි ඉක්මවීමක් ගැනත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවානේ. අන්නේ තුන්වෙනි ඉක්මවීම සමාදන් වෙන්න සුදුසු කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒ තුන්වෙනි ඉක්මවීම කොහොමද ඒක සමාදන් වෙන්නේ? අර විදියට රූපී ස්වභාවය සමා වෙන්න. අර විදියට අරූපී ස්වභාවය නැති වෙලා හුස්ම මත වෙලා එනකොට මෙන්න මේ අරූපෙට තියුණ පේමේ බිඳෙනවා. හුස්මෙට තියෙන දේශෙ මත වෙනවා. සියුම් සියුම් මට්ටන්නේ උඩටම ගියාට පස්සේ ඊළඟ එකට පහළට බහිනකොට ද්වේෂයක් තමයි එන්නේ සාමාන්‍යයෙන්. මේ හුස්ම මතුවීම වෙහෙසක් විදියට තමයි මේක නැත්තා අරගන්නේ. නමුත් එයාට කියේ යුතුයි තවත් ඉක්මවීමක් තියෙනවානේ ඔතන නතර වෙන්න බෑ. ඔතන නතර වුණොත් දෙවැනි ඉක්මවීම මට්ටම විතරයි තුන්වැනි ඉක්මවීමක් තියෙනවා. මොකද්ද? මේ හටගත් සංස්කරණය කරන ලද හේතු ප්‍රත්‍යයෙන් ඇති වූ මේ දේවල් වල ඉක්මවීමකුත් තියෙනවා. අන්න ඒ ඉක්මවීම සඳහා මෙයාට අපි කියව යුතුයි අරූපයට ගියපු බව හැබෑව. හැබැයි අරූපේ ඉඳලා නැවතත් රූපේ මතුවලා එනකොට ඒ වෙනස බාර ගන්න. රූපේට ගිය බව හැබෑව. නමුත් රූපේ ඉඳලා නැවතත් අර කාමයන් මතුවලා එනකොට ඒ වෙනසත් බාර ගන්න. නැවත නැවත ඔන්න ඔය වෙනස බාර ගන්නා සුළුව තමුන්ගේ ප්‍රතිපදාව සිද්ධ කරන්න කියලා ඒ තැනැත්තට අපිට කියන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ, නිරෝධය සඳහා යන කමටහන ලබා දුන්නා කියලා අපිට කිව හැකි. තන්නේ කරම තියෙන්නේ ලයික්ස් ඇන් ඩිස්ලයික්ස්, මනාප අමනාප දකිමින් කල් ගෙවීමක්. එච්චරමයි තියෙන්නේ, එච්චරමයි තියෙන්නේ. මොකද හටගත් සංස්කරණ ලද හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල මේ දේ. ඒක ඉක්මවනවා නම් රූපී ස්වභාවයත් හටගත් සංස්කරණය කරන ලද හේතු ප්‍රත්‍යයෙන් හටගත්, අරූපී ස්වභාවයත් හටගත් සංස්කරණය කරන ලද හේතු ප්‍රත්‍යයෙන් හටගත්. ඒතර ඔය සියල්ල ඉක්මෝල යනවා නම් මොකද්ද ක්‍රමවේදී? මෙන්න මේ හටගත් දේවල් තවත් හටගත් දෙයකින් ප්‍රතිස්ථාපණය වෙනකොට ඒ තුල තියෙන මනාපමනාප දකිමින්, ලයික්ස් ඇන් ඩිස්ලයික්ස් දකිමින් මේ තැනත්තා තමුන්ගේ ප්‍රතිපදාව පුහුණුව දිගට කරගෙන යා යුතුයි. නැවත නැවත රූපෙට යනවා, නැවත නැවත රූටල ඇවිල්ලා රූපෙට වැටෙනවා, නැවත නැවත රූටල ඇවිල්ලා කාමයන්ටත් වැටෙනවා. කමක් නැහැ, ආයේ හෙටත් අලුත් දවසක්, හෙට දවසෙත් ආපහු පුහුණු වෙනවා, හෙට දවසෙත් ආපහු පුහුණු වෙනවා, අනිද්දාටත් අලුත් දවසක්, අනිද්දාටත් ආපහු අරූපෙකට ගිහිල්ලා අරූපෙට ගිහිල්ලා ඒක අත්දකිමින් රූපී ස්වභාවයට රූටලා ඒක අත්දකිමින් ආපහු කාමයන්ට රූටලා ඒක අත්දකිමින් ওই විදියට දිගෙන් දිගට කල් ගෙවුවොත් මේ තැනත්තර තේරෙනවා අන්න ටික ටික මේ හටගත් සකස් කරන ලද හේතු ප්‍රත්‍යයෙන් ඇති වූ දේ මොන දේ තිබුණත්, කාමයන් තිබුණත්, රූපී ස්වභාවයක් තිබුණත්, අරූපී ස්වභාවයක් තිබුණත්, මේ සියල්ලෙන් දුක් නොගන්න ස්වභාවයක් මේ හිත තුල ක්‍රමානුකූලව මතුවලා එනවා. අන්න ඒක තමයි මේ නිරෝධය විදියට බුදුරජාණන් වහන්සේ අඳුන්වන්නේ. නිරෝධය දකින්න නම් කළ යුත්තේ මොකද්ද? නැවත නැවත ඒ වෙනසට ඉඩ දිය යුතුයි. රූපෙන් ලිස්සලා රූපෙට වැටෙන්න ඉඩ දිය යුතුයි. රූපෙන් ලිස්සලා කාමයන්ට වැටෙන්න ඉඩ දිය යුතුයි. එහුවමාරුවට සාදර වෙලා වැඩි වැඩියෙන් කල් ගෙවිය යුතුයි. අන ඒ කමටහන සුද්ධ විය යුතුයි. අපි කියනවා අර හිස්තැනක ඉඳලා දේවල් මතුවෙනකොට ඒකට ද්වේෂය බලන්න, ඒකට මතුවෙන අමනාපය බලන්න කියලා අපි යෝජනා කරනවා. සක්මනක පරියන්කයක ඉඳලා ඒකෙන් නැගිටින්න උනහම, සක්මනෙන් ඉවත් වෙන්න උනහම මතුවෙන ද්වේෂය බලන්න. ගොඩ දෙනෙක් එහෙමයි ඈ, සක්මනේ දිගටම ඉන්න ඕනේ කියලා කියනවා, පරියන්කවලම ඉන්න ඕනේ කියලා කියනවා. නැගිටිනවට ද්වේෂය, නැගිටින්න කැමති නැහැ. භාවනා මධ්‍යස්ථානයකම නැවතිලා ඉන්න ඕනේ කියලා කියනවා. ගෙදර යන්න උනහම අවුල්. ඔහොම තමයි ඉන්නේ. ගෙදර යන්නට ද්වේෂ කරනවා. ගෙදර යනවට කැමති. ගෙදර ගිහිල්ලා අර විදියට උන්ට බැන අඬ ගන්නවා. නමුත් අපි කියන්නේ මොකද්ද? සක්මනේ පැයක් සක්මන් කරන එක හොඳයි. හැබැයි පැය අවසානයේ සක්මනේ නික්මෙන්න වෙනවා. පරියන්කේ වාඩි වෙලා ඉන්න හොඳයි. පැය අවසානයේ ඔකෙන් නැගිටින්න වෙනවා. භාවනා මධ්‍යස්ථානයකට එන්න හොඳයි. හැබැයි ආපහු ගෙදර යන්න වෙනවා. ඔහොම කිව්වහම ගොඩ දෙනෙක් හිතනවා මේ අපි තරහට කියනවා කියලා. අපෝ ඔබ වහන්සේ හරිම නිකන් ඉරිසියාකාරයෙක්. මට මේ දිගට සක්මනේ ඉන්නවට ඉරිසියයි. මම මේ දිගට පරියන්කේ වාඩි වෙලා ඉන්නවට ඉරිසියයි. අපි මේ භාවනා මධ්‍යස්ථානයක නැවතිලා ඉන්නවට ඉරිසියයි. ඒකයි අපිට ඔය ගෙදර යන්න කියන්නේ. ඒකයි අපිට ඔය පරියන්කෙන් නැගිටින්න කියන්නේ. ඒකයි අපිට ඔය සක්මනේ නික්මෙන්න කියන්නේ කියලා මේ තැනට කියනවා. කමක් නැහැ. ඒ මාරි කියලා හරි කමක් නැහැ. කොහොම හරි යන්න වෙනවනේ ඕගොල්ලන්ට. දවස් 10න් ටිකට් කපනවා මේ ලෙඩ්ඩුන්ගේ. දවස් 10ට තමයි තියාගන්නේ. දවස් 10ට පස්සේ ටිකට් කපලා කියනවා ඔයා ගෙදර ගිහින් එන්න. ඉතින් තද වෙනවා. මලපයින්නවා. කමක් නැහැ. කමක් නැහැ. හමුදුරට බැන බැන හරි ගෙදර යන්න වෙනවනේ. නැත්තම් ගෙදර යන්න වෙන ක්‍රමවේදයක් තියෙනවනේ නේද? එහෙම කරන්නත් පුළුවන්. යන්න කියලා කියන්නේ නැහැ. හැබැයි යන්න වෙන විදියට වැඩ කරනවා. එහෙම කරන්නත් පුළුවන්. අර ගිහිල්ලා වරෙන්. ඒක ගැටලුවක් නැහැ. ගෙදර යන්න ඕනේ. හැබැයි මේ විදියට මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ තකස් කරන ලද හටගත් හේතු ප්‍රත්‍යේ නැති වූ මේ දේවල්. මෙන්න මේ දේවල් වෙනස දක්මින් මේ හුවමාරුව දකිමින් මේ තැනැත්තා කල් ගෙවනවා. ඒ හුවමාරුවට තමන් තුළ තියෙන මනාපමනාප දකිමින් මේ තැනැත්තා කල් ගෙවනවා. ඕක වෙනස් වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හරිම වැදගත් ප්‍රශ්නේ ඒක තමයි. මේ වෙනස බාර ගත්තොත් වැඩි වැඩියෙන් වෙනස් වෙන්න වෙන්න මොකද වෙන්නේ? අන්න ඒක තමයි වටින්නේ. ඒක තේරුම් ගත යුතුයි. වෙනස් වෙන්න වෙන්න අන්න මොකද වෙන්නේ? නොවෙනස් ස්වභාවයක් ඒ තුළ මතුවෙලා එනවා. ආපහු මම කියන්නම්. වැඩි වැඩියෙන් ශීඝ්‍රව වෙනස් වෙන්න වෙන්න අන්න ඒ ස්වභාවය නොවෙනස්නේ ඒ තුළ. ඔක ගැන නිකන් කෝට් එකක් විදිහට කියනවා, the most it changes the more it's the same. හරි, මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙවි වෙවි යනවාද? අන්න ඒ වෙනස තුළ නොවෙනස් වෙන ස්වභාවයක් මතුවෙලා එනවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේ අඳුන්වන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් ස්වභාවයක් තියෙනවා. සකස් නොකරන ලද ස්වභාවයක් තියෙනවා. අර විදියට නොවෙනස් වෙන ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අමුතු වචන ටිකකින් අභූත අසංකත අජාත කියලා ඔන්න ඔය වගේ වචන යොදනවා. ඔය වගේ වචන ටිකකින් අඳුන්වලා දෙනවා මෙන්න මේ වෙනස ශීඝ්‍රව බාරගත්තොත් ඒ වෙනස තුල නොවෙනස් වෙන ස්වභාවයක් ටික ටික මතුවෙලා එනවා. අන්න ඒක තමයි මේ නිරෝධය කියන වචනෙන් අඳුන්වන්නේ. නිරෝධය කියන වචනයෙන් අඳුනලා දෙන්න උත්සාහ ගන්න ඒක තමයි. ඒක තමයි නියමම නික්මීම. ඒ නික්මීම නැති තාක් කල් අර සියල්ල කලින් නික්මීමුත් එක්ක අර කාමයන් තුල තියෙන ස්වභාවෙත් එක්ක මේ සියල්ලම අන්න මොකද වෙන්නේ? අර විදියට අර අවිනිශ්චිත ස්වභාවයක් සහිතයි. ඒ සියල්ලම ස්ථිර විසඳුමක් නොවේ. අනේ නිසාම පළවෙනි නික්මීම හොඳයි. ඒක සමාදන් වෙන්න. නමුත් ඊට උසස් දෙවෙනි නික්මීමක් තියෙනවනේ කියලා බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඒකත් සමාදන් වෙන්න. නමුත් ඊට උසස් දෙවෙනි නික්මීමක් තියෙනවනේ. අනේ දෙවෙනි නික්මීම තුල කාමයන්, රූපයන්, අරූපී ස්වභාව කියන මෙන්න මේ සියල්ල ඉක්මෝල යන නිශ්චිත විසඳුමක්. අවිනිශ්චිත භාවය නැත්තරම නැති කරා. තාවකාලිකව නෙමෙයි. හොඳටම සුද්ධ කරා, නිවැරදිව සුද්ධ කරා. අන්න ඒ නිවැරදි භාවය, නිවැරදි සුද්ධ කිරීම අඳුර ගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒක වටිනවා. ඒක ටිකක් දීර්ඝ කාලීනයි, ඒක ටිකක් දුෂ්කරයි. නමුත් ක්‍රමානුකූලව යා යුත්තේ ඒ සඳහා. මොකද එහෙම නැත්තම් අපි මේ ජීවිතේ මොන දේවල් කරත් ඉන්නේ අර අවිනිශ්චිත භාවයේ. අර මුලින් අපි සඳහන් කරේ මේ මේකෙන් යහපතක් වෙයි කියලා අපේක්ෂා කරනවා. මෙයා මෙහෙමනේ හිතවිලි පැවැත්වුවේ අන්තිම කාලේ ඒකෙන් යහපතක් වෙන්නේ නැති කියලා අපේක්ෂා කරනවා. දුක තමයි. ඈ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ඕක තමයි ඔය දැනීම. අසරණ වෙලා. අහන කෙනත් ඉතින් අසරණයි. මොකද කරන්නේ? නමුත් යථාර්ථය කියන එක ඊට වැඩිය කටුකයි, ඊට වැඩිය බියකරුයි. අන්නේ බියකරු කටුක යථාර්ථය දැනගෙන ස්ථිර විසඳුමක්, ස්ථිර ඉක්මවීමක් හදාගත යුතුයි. ඒ සඳහා අද දවසේ මේ ප්‍රකාශය නැත්තම් මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඉතාමත් පැහැදිලිව මේ ධර්ම දේශනාව සිදු කළ ධම්ම කුසල ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාටමත් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලුම කුසල කර්මයන් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් ප්‍රාර්ථනා කරමි. ඒ සමගම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙලාවක් තිබේද? වෙලා ටිකක් ගිහිල්ලා වැඩි දැන්
වැඩි නේ. ප්‍රශ්නත් නැහැනේ. ප්‍රශ්න කලින් සාකච්ඡා කරානේ කියලා අපි යන්න.
කෙනෙක් අහලා තියෙනවා ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් පුළුවන්ද කියලා. ඒකයි මම ඇහුවේ.
තියෙනවද ප්‍රශ්න? තියෙනවද?
ලක්මිනීට කෙටියෙන් ප්‍රශ්නෙට අපිට කෙටියෙන් හොඳයි පහසු නම් කමක් නැහැ කියලා ගහලා තිනවා. කෙටියෙන් කියන්න පුළුවන් නම් අපිට කෙටි උත්තරයක් ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. ඔබ වහන්සේට වෙලා තියෙන කාර්ය දෙයක් නැත්නම් ස්වාමීන් වහන්සේ.
හරි.
ඕකේ. ලක්මිනී අන්මියුට් කරලා කතා කරන්න ස්වාමීන් වහන්සේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. සමාවෙන්න මේ ඔබ වහන්සේ ඔය පැහැදිලි කරපුදී ඒ තැන් තුනම මට ඒකෙන් ස්පර්ශ වෙලා තිබුණා. මට ඒක අද ගොඩක්ම පැහැදිලි වුණා. මේ අර මේ ස්වාමීන් වහන්සේ දැන් අර ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ කාම ලෝකයට වැටෙනකොට අර මේ අර වගේ එක එක සිතුවිලි නිරායාසයෙන්ම එනවනේ. එතකොට නිරෝධය කියන තැනදී අපි එතනදී එන මේ සංවේදනාවන් සහ මනෝභාවයන් තුල බලාගෙන ඉන්නකොට ඒව අර එතන එතන නැති වෙලා ගිහිල්ලා ආයි සැහැල්ලුවමත් පතු මත වෙනවනේ. ඒ ටික විතර නේද අපිට කරන්න තියෙන්නේ අවසානේ.
ඔව්, නිරෝධය ගැන මතක් කරනකොට ඒ සැහැල්ලුවම නෙමෙයි, ඒ වෙනුවට අර ක්‍රියාවලියට ඉඩ දෙන්න. හිතවිලි මතුවෙනවා නම් මතුවෙලා ආපු දෙන්, ඒ මතුවීමට මගේ තුල තියෙන මනාපමනාප දකිමින් මම කල් ගෙවනවා. ගෙවල් දොරවල් ප්‍රශ්න එනවා, වළක්වන්න බෑනේ. ඒ ප්‍රශ්න එනකොට ප්‍රශ්නේ තුල මම ජීවත් වෙන්න තියෙන හැකියාව කොහොමද? ඒ ජීවත් වෙනකොට මා තුල මතුවෙන ප්‍රතිවිරෝධය මේ ප්‍රශ්නේ නම් ඉක්කන්ට ඉවර කරගන්න. එහෙම ගායක් අපි ළඟ තියෙනවනේ, ප්‍රශ්නේ තියෙනවට කැමති නෑ, ප්‍රශ්නයක් නැතුව ඉන්න අපි කැමති. ඊට පස්සේ ලෙඩක් ආවොත් ලෙඩේ හොඳ කරගන්න ඕනේ. ලෙඩේ නැතුව ඉන්න අපි කැමති නෑ, ලෙඩේ ඇතුව ඉන්න අපි කැමති නෑ. නමුත් අන්න අර කි ඉක්මවීම තුන්වෙනි එක ගැන නේ අහන්නේ. ඒක දකින්න නම් වැඩි වැඩියෙන් මේ වෙනසට ඉඩ දෙමින්, ඒ වෙනසට මගේ තුල තියෙන හිත තුල තියෙන මනාපමනාප දකිමින් කල් ගෙවීම තමයි ක්‍රමවේදේ. ඒ ටිකක් දීර්ඝ කාලීනයි. නමුත් අර යථාර්ථයට මුහුණ දෙන ස්වභාවයක්, යථාර්ථය වැඩි වැඩියෙන් බාර ගන්න ස්වභාවයක් ඒ තුළ තියෙනවා. එතකොට තේරෙනවා මේ මොන දේ ආවත්, මොන ප්‍රශ්නය ආවත්, ප්‍රශ්නයක් තියුණත් නැතත්, අර විදියට අසනීපයක් තියුණත් නැතත්, අනවරතව පවතින විවේකයක් මේ හිත තුළ ටික ටික මතුවෙනවා. ඒක තමයි ඇත්තටම ඔය නිරෝධය කියන අදහසින් ගැනින්නේ. යෙදිලා බලමු.
මයි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් සිද්ධ වෙනවා. සේරන් සර්,
සේරන් සර්,
සාදු සාදු සාදු. එහෙනම් අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කිරීමට. හරි.
ඕ සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛේ අන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්ති.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛේවන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාම් බන්ති
සුඛේවන්තු.
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ වන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා දන්ති ආයවන්නෝ සුඛං බලං වෛර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන් දයාවාසං බුද්ධපුත්තං නමාමහං. සාදු සාදු
සුපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.